දරුව දිමල් රත්නායක මැතිතුමා ඊට කලින් කන ගෙහෙලත් මැතිතුමා උලසන ගන්නවා.
දරු විමල් රත්නායක මැතිතුමා.
දරු සභාපතිතුමනි, අයවැය කාරක සභා අවස්ථාවේදී නිවාස හා ඉදිකිරීම අමාත්‍යාංශයේ විවාදයට කරුණු ඉදිරිපත් කිරීමට ප්‍රථමයෙන් මා ඉතාමත්ම ඕනෑකමින් සඳහන් කරන්න කැමති, කියුබානු විප්ලවයේ නායකයා වශයෙන් ලෝකයේම ජනතාවගේ අසහාය ගරුත්වයට පිළිගැනීමට ලක්වී තිබුණු ෆිදෙල් කාස්ත්‍රෝ හිටපු ජනාධිපතිවරයා අද දිනේදී කියුබාවේ වෙලාවෙන් ගත්තොත් ඇත්තටම ඊයේ දිනේ රාත්‍රියේදී මියගොස් තිබෙනවා. අපි දකිනවා ෆිදෙල් කාස්ත්‍රෝ කියන දේශපාලන චරිතය 20වෙනි සියවස තුළත් 21වෙනි සියවස තුළත් අපරාජිත දේශපාලන චරිතයක්. ඔහු 1928 අගෝස්තු මාසයේදී ඉපදිලා 1948 කියුබාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වශයෙන් අධ්‍යාපනය ලබලා 1952 කියුබාවේ බලය ඩැහැගත්තු අන්ත දූෂිත ඒකාධිපති දේශපාලන ක්‍රමයේ බැටිස්ටා කියන පාලකයාට එරෙහිව ආයුධ සන්නද්ධ අරගලයක් කරලා ඒ අනුව සිරගත වෙලා ඒ සිරෙන් නිදහස් වුණාට පස්සේ තමන්ගේ අරමුණු පාවා දෙන්නේ නැතුව 1959 කියුබාව සමාජවාදී විප්ලවය ජයග්‍රහණය කළා. සමාජවාදී රාජ්‍යයක් වශයෙන් කියුබාව ගොඩනගන්න එතුමා කටයුතු කළා. ඒ වගේම අපි වගේ කටවල් ගත්තට පස්සේ අපි නොබෙදි ජාතිගේ සමුලුව ගැන කතා කරනවා. අදත් ලංකා ආණ්ඩුව විවිධ දේශපාලන වශයෙන් හැලහැප්පිලි නැමියාවන් තිබියදී වුණත් තවත් ප්‍රසිද්ධියේ කියන්නේ නොබෙදි ජාතිගේ ප්‍රතිපත්ති අනුගමනය කරනවා කියලයි අපේ විදේශ ප්‍රතිපත්තිය වශයෙන්. අපි දකිනවා නොබෙදි ජාතිගේ ඒ සමුළුවේ ආරම්භක නායකයෙක් තමයි ෆිදෙල් කාස්ත්‍රෝ සහෝදරයාත් ඒ කියුබානු ආණ්ඩුවත්. ඒ වගේම 1990 පස්සේ සමාජවාදී සෝවියට් දේශ බිඳවැටුණට පස්සේ ලෝකෙ තුල තිබෙන එකම සමාජ ක්‍රමය, ලෝකෙ එකම ගමන ඇමරිකා මුල් කරගත් ධනවාදී ක්‍රමය කියලා උදම්මනද්දී ෆිදෙල් කාස්ත්‍රෝ සහෝදරයා සමත්කම් පෙන්නවා ඒ රටේ ජනතාවත් සමග නෑ ධනවාදයට බැහැ, ජනතාවගේ ප්‍රශ්න විඳන්න ඒට පුළුවන්, ඒ පුළුවන් වන්නේ සමාජවාදයට පමණයි කියන එක. මිනිස්සු තුළ ධනවාදයේ විශාල ව්‍යාජ චිත්‍රයක් ගොඩනගලා තිබුණ සභාපතිතුමනි, මේ සමාජවාදී රාජ්‍යයන්වල තිබෙන විවිධ අඩුපාඩුකම් පෙන්වමින් එම රාජ්‍යයන් බිඳ වැටුනොත් ඒ රටවල් වලින් සමාජවාදී අයින් කරොත් ඒ රටවල් තුළ ඉතාම හොඳ සමාජයක්, සංවර්ධිත සමාජයක් ඇති වෙන බවට සරලව ගත්තොත් කියුබා ජනතාවට ඇමරිකාවෙන් පොම්ප කරලා තිබිච්ච මතය තමයි කියුබාවේ සමාජවාදී නැති වුණොත් කියුබාව ශිෂ්ටාචාරාන්තයක් වෙනවා කියන එක. නමුත් 1990 සෝවියට් කඳවුර බිඳුණාට පස්සේ ක්‍රස්සෝ සහෝදරතුරු නායකයන්ට පුළුවන්කම ලැබුණා ඒ රටේ ජනතාවට තේරුම් කළ දෙන්න කියුබාවේ සමාජවාදී වැටුණොත් කියුබාව වැටෙන්නේ ශිෂ්ටාචාරාන්තයට නෙමෙයි, කියුබාව වැටෙන්නේ හයිටි නැත්තම් ඊටත් වඩා දුප්පත් රාජ්‍යයන්ගේ මට්ටමට කියලා, සෝමාලියා මට්ටමට කියලා. 1990 අවුරුදු 25කට පස්සේ අද අපි දකිනකොට අද අපිට පේනවා අද ඇමරිකා එක්සත් ජනපදයේ වැටලා තිබෙනවා හයිටිය මට්ටමට. අද ඇමරිකා එක්සත් ජනපදයේ ලෝකෙ ඉතාම අසාර්ථක ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන් අසාර්ථක රාජ්‍යයක් බවට පත් වී තිබෙනවා. ඒක තමයි පසුගිය ජනාධිපතිවරණේ ප්‍රතිඵලයට පේන්නේ. එසේ තිබියදී කියුබානු නායකයට පුළුවන්කම ලැබුණා තුන්වෙනි ලෝක රටවල් වලින් සෞඛ්‍ය, අධ්‍යාපන සහ සංස්කෘතික මට්ටම් වලින් මානව සංවර්ධන දර්ශක වලින් ඉතාම ඉහළම මට්ටමේ රටක් බවට කියුබාව ගොඩනගන්න. අපේ රටටත් අපි වගේ රටවල් වලට කොන්ද කෙලින් තියාගෙන අධිරාජ්‍යවාද රීව හැප්පෙන්න කියුබානු නායකයාගේ සුවිශේෂී මැදිහත් වීම අපි මේ මොහොතේ අගය කරන්න ඕන. කියුබාව හැම විටම ශ්‍රී ලංකාවට මිතුරු හිටපු රටක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අපේ ආණ්ඩුවල කුමන වරද තිබුණා, එක්සත් ජාතීන්ගේ සංවිධානය අධිරාජ්‍යවාදී උමනාට මෙහෙවෙද්දී එකට විරුද්ධව ශ්‍රී ලංකාවේ සෛරීත්‍ය වෙනුවෙන් හැමදාම ඡන්ද දුන්නු රාජ්‍යයක් කියවනු රාජ්‍ය. ඒ වගේම ලෝකයේ ඇමරිකානු බලපෑම විරුද්ධව සුවිශාල මැදිහත්වීමක් කරපු රාජ්‍යයක්. අද අපි මේ කතා කරන නිවාස දසලක්ෂවල් නිසා නිවාස 20 ලක්ෂවල් වගේ සමාජ සුබසාධන වැඩසටහන් ලෝකයේ පුරාම ප්‍රායෝගිකව ප්‍රායෝගික කළ හැකි කළ යුතුයි කියන එක. මොකද හැම අවුරුද්දෙම අපි දන්නවා කියුබාවට එනවා සුවිශාල සුලි කුණාටු අවුරුද්දකට අඩුම ගාන ගෙවල් 5000ක් කැඩෙනවා. අපේ රටේ අරණායක කැඩිච්ච ගෙවල් 100 හදාගන්න බැරුව අපි තාම දඟලද්දි හැම අවුරුද්දෙම කරු සභාපතිතුමනි කියුබාව තමන්ගේ සුලි කුමනාට වලින් අඩුම වශයෙන් ගෙවල් 5000ක් විනාශ වෙනවා. ඒ ගෙවල් 5000 ඊළඟ අවුරුද්දට කලින් හදනවා. ඒ නිසා නොමිලේ අධ්‍යාපන ක්‍රමය, නොමිලේ සෞඛ්‍ය ක්‍රමය, සෝෂල් හවුසින්, නොමිලේ නිවාස, සංස්කෘතිය, අධ්‍යාපන, ක්‍රීඩාව මේ ලෝකේ පුරාම ඉස්සරහට ගෙනියන්නේ. කටයුතු කරපු රාජ්‍යයක් විදිහට අපිට සංවර්ධනයේ මාවතක් වෙන්නපු රාජ්‍යයක නායකයා තමයි ඊයේ අපි අතරින් අපේ ලෝකෙින් සමවරන් තිබෙන්නේ. ඉතින් අපි මහජන නියුතෙක් වශයෙන්ුත්, ඒ වගේම කියුබා ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමේ සමාජිකෙක් වශයෙන්ුත්, ජනතා විමුක්ති පෙරමුණේ ශෝකේ සහ ඒ වගේම එතුමා මානව සංහතිය වෙනුවෙන් කරන ලද කටයුතු වෙනුවෙන් අපේ උත්තමාචාර්ය මුලින්ම පුද කරන්න කැමැති. කරු සභාපතිතුමනි, නිවාස අමාත්‍යාංශයේ සම්බන්ධ විවාදයට මා ගියවතාවේ සම්බන්ධ වුණා. මා ගියවතාවේ ටිකක් ඒ අමාත්‍යාංශයට යම් අදහස් ප්‍රමාණයක්, යම් යෝජනා ප්‍රමාණයක් ඉදිරිපත් කරන්න උත්සාහ කළා. නමුත් ගරු සභාපතිතුමනි, මේ වතාවේ ඒ තත්ත්වය වෙනස් වී තිබෙනවා. ඒක තමයි මම ගිය වසරේ මේ ආයවැය විවාදයේදී මම ඉදිරිපත් කළ අදහස් බොහොමයකට ගරු අමාත්‍යතුමාගේ පැත්තෙන් ඉතාම ධනාත්මක ප්‍රතිචාර ලැබුණා. එතුමා එවෙලෙම යම් යම් නියෝග දුන්නා. එතුමා යම් යම් නිරීක්ෂණ එතුමාගේ ඉදිරිපත් කළා. මා ළඟ හැන්සාඩ් එක තිබෙනවා. නමුත් ගරු සභාපතිතුමනි, අවුරුද්දකට පස්සේ ඒ විවාදයට නැවත සම්බන්ධ වෙනකොට මට පේන දේ තමයි මම ඉදිරිපත් කරපු අදහස් වලට පමණක් නෙමෙයි, එතුමාම ඉදිරිපත් කරපු අදහස් වලට අනුවත් ක්‍රියාත්මක වීමේදී බොහොම බරපතල අඩුපාඩුකම් තිබෙනවා කියන එක. උදාහරණයක් වශයෙන් ගත්තොත්, මම එතුමාට ඉදිරිපත් කරපු සමහර යෝජනා වල තිබුණේ මුදල් හදල් යන ඒවා නෙමෙයි. සමහර ඒවා නියාමනය කරන දේවල්. සමහර ඒවා ප්‍රතිපත්ති හදන දේවල්. සමහර ඒවා එතුමාට අද මඟ පෙන්වන මේ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත, පනතේ තිබෙන සමහර වගන්ති ක්‍රියාත්මක කිරීම. මුදල් හදල් වැයවන දේවල්ම නෙමෙයි. ඉතින් අපි දකින දේ තමයි මේ බොහොමයක් දේවල් ඉටු වී නැහැ. මා උදාහරණ වශයෙන් තාම කෙටියෙන් මතක් කරගන්න කැමැති. මොකද ගරු සභාපතිතුමනි, මා කිසිසේත්ම විශ්වාස කරන්නේ අද ඒ කියන්නේ මේ මම මේ පුද්ගලිකව මේ සජිත් ප්‍රේමදාස ඇමතිතුමා හෝ ඒ අදාළ ඇමතිවරු ඉලක්ක කරලා කරන දෙයක් නෙමෙයි. අපි ආණ්ඩුක ප්‍රතිපත්තියක් එක්ක තමයි මේවා බලන්නේ. ඒතර මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කුමක්ද? සමස්ත සමාජ සුබසාධනය කපන එක. අධ්‍යාපනයට කෝටි 3300ක් කපලා, සෞඛ්‍යයට කෝටි 1350ක් කපලා, ළමා හා කාන්තා කටයුතු වලින් තවත් කෝටි 300 ගාණක් කපලා, නිපුණතා සංවර්ධනයෙන් කෝටි 3150ක් කපලා. අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ පාලනයන්ගෙන් අපේ රටේ ජනතාවට, ඒ කියන්නේ සමාජමය වශයෙන් ආණ්ඩුවක වගකීමක් ය, ජනතාවට නිවාස ලබා දෙන එක වගකීමක් කියලා කල්පනා කරන ආණ්ඩුවක් නෙමෙයි. සජිත් ප්‍රේමදාස මහත්මයාගේ පියාණන් මේ නිවාස ව්‍යාපෘති කරපු නිසා එතුමාට යන දේශපාලන අනන්තතාවය ගෙනිය ගන්න ඕන නිසා මේකේ යම්කිසි දෙයක් කරගන්න උත්සාහ කරනවා. මම හිතන ආණ්ඩුවට ඒ නිසා සහසුද්දෙම මේක ඩෝසර් කරන්න අමාරුයි. නමුත් ප්‍රායෝගික වශයෙන් ගත්තොත් ඒ අර දේශපාලන සාධකය පැත්තකින් තිබ්බොත් අපි පහද දකිනවා ආණ්ඩුවට අධ්‍යාපනයට ජනතාවට දෝ කර ජනතාව වෙනුවෙන් මුදල් වෙන් කරන්න නැහැ වගේ, සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කරන්න නැහැ වගේ, නිවාස වෙනුවෙන් වෙන් කරන්න තෝරනවාකමක් නැහැ. ඒ නිසා තමයි ඇමතුමාගේ අමාත්‍යාංශ මුදල් වෙන් කළ තියෙනවා කියලා ඇමතුමා කිව්වා. මමත් මේක දැක්කා. මෙතන ආය කතාවෙන් තමයි මුදාටිකක් එකතු වෙලා තිබෙන්නේ. නැත්නම් ඔබතුමාට බැලු බැලමට ගත්තට පස්සේ මට ලැබිලා තිබෙන වාර්තානුව ගත්තට පස්සේ අයවැය ඇසමීන්තු අනුව ඔබතුමාගේ අමාත්‍යාංශයට ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස සහ පොදු පහසුකම් අමාත්‍යාංශයේ මුළු වියදම අයවැය ඇසමීන්තු අනුව ගත්තට පස්සේ අඩු වෙලා තිබෙනවා. අයවැය කතාවෙන් ලැබිච්ච මුදලක් ඇති. නමුත් ඔය මුදල් ලැබීම නොලැබීම කොපමණවත් මම දැක්ක මේ අයවැය කතාවේ මේ රටේ නිවාසලාභීන්ට දහසක් ප්‍රශ්න තිබෙන්නේ. එකක් තමයි සාමාන්‍ය මහ ජනතාවට දැන් මම ඉලක්කම් කියලාම කියන්න ඇතට වඩා හොඳයි. මට පාර්ලිමේන්තු පරේක්ෂණ අංශයෙන් ලබා දුන් ඉලක්කම් අනුව මේ රටේ මුළු නිවාසයක ගණන 152ක් තිබෙනවා. නාග ඔබතුමා ළඟම සංකලකන විය හැකි මේ බොහෝ විට. නාගරික නිවාසයකක 844,659ක් තිබෙනවා. ග්‍රාමීය නිවාසයකක 41,33,382ක් තිබෙනවා. වතු නිවාස 225,099ක් තිබෙනවා. එයා ඊට අමතරව ඒවා නිවාස තත්ත්වය අනුව ගත්තට පස්සේ ස්ථිර නිවාස 142ක් තිබෙනවා. අර්ධ ස්ථිර නිවාස 927,000ක් තිබෙනවා. තාවකාලික නිවාස ඒකක 41,841ක් තිබෙනවා. එතකොට අවතැන් වූවන් සඳහා නිවාස අවස්ථාවය ගත්තොත් 93,268ක් තිබෙනවා. වතුපජාව සඳහා නිවාස අවස්ථාවය ගත්තොත් 135,000ක් තිබෙනවා. ග්‍රාමීය ප්‍රදේශ සඳහා නිවාස අවශ්‍යතාවය වැඩි දියුණු කිරීමට අවශ්‍යයි 109,000ක් ගෙවයි. නව නිවාස 102ක් හදන්න අවශ්‍යයි. එතකොට මෙහෙම ගත්තට පස්සේ අපිට පේනවා මහ දැවැන්ත නිවාස අවශ්‍යතාවයක් තිබෙනවා. අත්‍තර මේ සංඛ්‍යාලේඛනවට වඩා බොහොම කටෝරයි මේවා පිළිබඳ තියෙන ප්‍රායෝගික තත්ත්වය. එසේ තිබියදී අපිට පේන දේ තමයි ගරු සභාපතිතුමනි අපේ රටේ මම තවත් ඉලක්කම් කියන්න මේ මහ බැංකු වාර්තාව 2015ට අනුව අපේ රටේ පැල්පත් හා මුඩුක්කු නිවාස තියෙනවා 81,716ක් ආසන්න වශයෙන් ලක්ෂයක්. භූමි තෙල් මගින් ආලෝකේ ලබා ගන්න නිවාස තියෙනවා 597,000 6 ලක්ෂයක්. වැසිකිලි භාවිතා නොකරන නිවාස තියෙනවා 87,248ක්. තාමත් ඒ නිසා මෙහෙම අපිට තවත් අපේ නිවාසවල තිබෙන මේ පහළ මට්ටමේ නිවාසවල තත්ත්වය ඕකයි. නමුත් පහළ මට්ටමේ නිවාසවල තත්ත්වයට වඩා තවත් හැංගිච්ච ප්‍රශ්න හැංගිච්චත් නෙමෙයි නමුත් විශේෂයෙන් පහළ මධ්‍යම පන්තිය සහ මධ්‍යම පන්තිය මුලදී තියෙන ප්‍රශ්නය තමයි. ඒ වගේම තරුණ තරුණයන් මුලදී තිබෙන ප්‍රශ්නය තමයි. ඔවුන්ට කිසිසේත්ම ඔවුන්ගේ ජීවිත කාලය තුළදී නිවසක් ඉදිකර ගන්න බෑ කියන එක. ඒක අද සම්මතයක්. ඒක මේ රටේ ඉටු කරගත නොහැකි සිහින වලින් ප්‍රධානම එකක්. එතන මා ගිය වතාවෙත් ඊට කරුණු කාරණා සහිතවම කිව්වා මේ රටේ තරුණ තරුණියන් ඉලක්ක කරලා ඒගොල්ලන්ට ගන්න පුළුවන් මට්ටම. කාමර එකයි සාලයක් තියෙන. නාගරික වශයෙන් මං කිව්වා. නිවාස ක්‍රමයක් හඳුන්වා දෙන්න. නාගරික මට්ටමින් කොළඹ නුවර යාපනය මේ වගේ අගනාගරික දිස්ත්‍රික් නගරවලවත් මෙහෙම ක්‍රමයක් හඳුන්වා දෙන්න. නැත්තම් මේ තරුණ තරුණියන් කොහෙද ඉන්නේ? ඔබතුමා දන්නවා කොළඹ නගරේ සාමාන්‍යයෙන් කාමරයක් ගන්න බෑ රුපියල් 10,000කට අඩුවෙන්. කොළඹ නගරේ කියලා කියන්නේ මේ කොළඹ 1, 2, 3, 4, 5 ඇතුළේ නෙමෙයි. නුගේගොඩ කිට්ටුවෙන්වත් ගන්න බෑ. එතකොට දැන් මේ නාගරික තරුණ තරුණියන්ගේ ප්‍රශ්නේ එහෙමයි. ග්‍රාමීය කියන්නේ අර්ධ නාගරික. ඒත් එහෙමයි. ඉඩමක් අරන් ගෙයක් හදාගන්න අමාරුයි. නමුත් ඒවට අදාළ කරන කිසිම අලුත් වැඩසටහනක් නැහැ. දැන් ගිය සතරේ කැදී කරුවම තුමායකට බොහොම උනන්දු සහගත පිළිතුරු ලබා දුන්. මම කියන්නේ එකපාර ගෙවල් 50,000ක් හදන්න කියලා. මේවා පටන් ගන්න තියෙන්නේ. එක ගෙවල් 1000ක් හදන්න පටන් ගන්න. එක ගෙවල් 1000ක් නාගරික මට්ටමින් හදන්න පටන් ගන්න බැරියයි. තමුන්නාසලා තරුණ තරුණියන්ගේ ප්‍රශ්න ගැන කල්පනා කරන්නේ නැහැ. ඒ නිසා අද තරුණ තරුණියන්ගේ ජීවිත මේ නිවාස ප්‍රශ්නේ මතම සුවිශාල අර්බුද මහා රාශියකට ගොනු වෙලා ගොදුරුලා තිබෙනවා. මං ගියවතා ඉදිරිපත් කරපු ප්‍රධාන කරුණක් ඒක. ඔබතුමාලාට එහෙම වැඩපිළිලක් නැහැ. ඔබතුමා අර මොනවාද උදාගම්මාන කියාගෙන යනවා. ගරු ඇමතුමනි ඔබතුමා මට වඩා මේ විෂය දන්නවා. නමුත් ඔබතුමාගේ පැත්තෙන් අවශ්‍යතාවයට අනුව මේ තිබෙන සම්පත් කළමනාකරණය කිරීම කරන්නේ නැහැ. දෙවනි කරුණ තමයි මම ඉදිරිපත් කරගරු සභාපතිතුමනි දැන් මේවයි යම්කිසි පොදුවේ පහළ මධ්‍යම පන්තිය සහ මධ්‍යම පන්තිය නාගරික සහ අධනාගරික ප්‍රදේශවල මේ ගෙවල් ගෙවල් අද හදලා විකුණන සමාගම් තිබෙනවා මම ඔබතුමාට ඉදිරිපත් කරා මේ සමාගම්වල කිසිදු ප්‍රමිතියක් නැහැ මිල මුදල්වල මම දන්නවා මේක වෙළඳපොළ ක්‍රමය මේ වෙළඳපොළ ක්‍රමය ඇතුලේ නියාමනයන් අපහසු බවම පිළිගන්න නමුත් නියාමනයන් බෑ නෙමෙයි නියාමනයන් පුළුවන් නියාමනයන් කරන්න පුළුවන් නැත්තම් තමුන්නාස ලාණ්ඩුවක් කරන්නේ මොකටද දැන් තමුන්නාස බෑ ලංකාවේ ගෑස් බිල රෙගුලේට් කරනවා බස් ගාස්තුව රෙගුලේට් කරනවා දුම්රිය ගාස් දුම්රිය නම් ආණ්ඩුවෙන්මයි කරන්නේ පෞද්ගලික අංශයේ දායක වෙලා කරන දේවල් ආණ්ඩුව නියාමනය කරනවා ඇයි තමුන්නාසට බැරි යම්කිසි ප්‍රදේශ හඳුනාගෙන නැත්තම් යම්කිසි වර්ගඩි ප්‍රමාණයක් හඳුනාගෙන මේක නියාමනය කරා ඔබතුමා හොඳ ආකාරම දන්නවා අද කියන මිල ගණන් වලට ඉඩමක් අරගෙන ගයක් හදන්න බෑ ඉතින් එතකොට ඔබතුමාට වගකීමක් තිබෙනවා ආණ්ඩුවෙන් ඔක්කොම ගෙවල් හදා දෙන්න කියලා අපි කවුරුත් ඉල්ලන්නේ නෑ නමුත් ගයක් හදා ගන්න කෙනාට සුවිශාල මිලක් ගෙවල් ඉඩමක් අරන් ගේ හදා ගන්න බැරි වෙනවා අපි ඕන තරම් දන්නවා ඔබතුමාත් ගෙවල් වලට අනිසා දන්නවා සාමාන්‍ය මිනිසුන්ගේ අපි යන ගෙවල් වලින් වැඩි ප්‍රමාණයක ගේ වැඩි වර නෑනේ දැන් මම අම්මන්තොට දිස්ත්‍රික්කෙ ටිකක් දන්නවා මං ඊට වඩා කුරුණෑ දිස්ත්‍රික්කෙ දන්නවා ඔබතුමාගේ නියෝජ්‍ය අමතුමා දන්නවා ගොඩක් ගෙවල් වලට ගියා මොකද තියෙන්නේ කපරාරුව කල්ල නැහැ උළුවස්ස ජනේල ගහලා නැහැ ජනේලේ හයි කළා නැහැ ඉතිකොළ ගහගෙන ඉන්නේ වහලට සීලිම නැහැ මොකද අර පොලිතින් කොළ වලින් කොටු කොටු එන විදියට ගහලා තියෙන්නේ ඉතින් මේක තමයි අපේ රටේ තත්ත්වය එළියේ දිශන්ට නම් හයි කරන් ඉන්නේ දිශාන්ට නාව තියෙනවා ගෙදර දරුවාගේ අතේ ස්මාර්ට් ෆෝන් එක තියෙනවා හැබැයි ඒවට සුළු වියදමක් නේ යන්නේ නමුත් ගේ හදා ගන්න ගියාට පස්සේ මිනිස්සු රටේ හැමතැනම තත්ත්වය ඒකයි එතකොට ඔබතුමාලගේ පැත්තෙන් වගකීමක් තිබෙනවා මේ අර්ධනාගරික නාගරික ප්‍රදේශවල ජනතාවට මිල පාලනයක් ඇතුව ඉඩම් කියන්නේ නිවාස කියලා කියන්නේ රජයේක වගකීමක් මා ගේ වතාවෙත් කිව්වා පෘතුගාලයේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ තිබෙන එක අයිතියක් ඒක මූලික අයිතිවාසිකම ෆන්ඩමෙන්ටල් රයිට් එකක් ගයක් ලබා ගැනීම. දැන් වර්තමාන අලුත් ආණ්ඩුකම ව්‍යවස්ථාවට අපේ රටේ විද්‍යාර්ථීන් ඉදිරිපත් කරපු යෝජනා තුළ තිබෙනවා ඒක. ඒ නිසා අපි කරුණාකර ඉල්ලා හිටින්නේ මේ මිල නියාමනය කරන්න. මා ඔබතුමාට කිව්වා මේ මිල නියාමනය කරන්න බැරි එක හේතුවක් කොළඹට වඩා පිට ප්‍රදේශවල. ගියවතාව මගේ කතාව මම කිව්වා. ඔබතුමා දන්නවද සුවිශාල වශයෙන් ඉඩම් කට්ටි කළ විකුණනවා. ඉඩම් කට්ටි කරලා විකුණද්දී මොකද තිබෙන තත්ත්වය? අද ගම්පහ දිස්ත්‍රික්කයේ ඒ වගේම හෝමාගම අවිස්සාවේල්ල වගේ ආසන කොළඹ දිස්ත්‍රික්කයේ කුරුණෑ දිස්ත්‍රික්කේ නම් ගන්න දෙයක් නෑ. හැම තැනම ඉඩම් කට්ටි කර කර විකුණනවා. අපි කවුරුත් දන්න දෙයක් තමයි ගරු සභාපතිතුමනි සභාපතිතුමාගේ දිස්ත්‍රික්කයේ නාගරික ආසනවල තත්ත්වය ඒකයි. ඉඩම් කට්ටි 100ක් තියෙන ඉඩමක් කැඩුවට ඒකෙන් අලෙවි වෙන්නේ ගරු සභාපතිතුමනි ඉඩම් කට්ටි 20යි 30යි. මා කියවතාවත් මේ කරුණ මෙහෙමම කිව්වා. ඉඩම් කට්ටි 100ක් තියෙන ඉඩමක පොල් ගසුත් කපලා ඔක්කොම කරලා බැනර් 5000ක් අතර දාලා මිනිසුන්ගේ ඔළුවට මේක විකුණලා 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 එක එක නම් දාලා කුරුළු වෙන, පැස්බරා වෙන, කිඹුල්ලු වෙන කියලා දාලා විකුණලා ඇත්තටම විකිනෙන්නේ ඉඩම් කට්ටි 100ෙන් 20යි 15. 20යි 25යි. හැබැයි ඉඩම් ඒ අයිතිකාර සමාගම ඔවුන් මේ සම්පූර්ණ ඉඩමේ වටිනාකම හොයාගන්නවා මේ ගෙවල් මේ ඉඩම් කට්ටි 20 25 විකුණා ගැනීම. එතකොට මොකද වෙන්නේ? එතකොට වෙන දේ තමයි මුළු ඉඩමක වටිනාකම මුලින් ගන්න ගැනුම් කරුවන්ට ගෙවන්න වෙලා තිබෙනවා. මේ අය පහළ මේ අය සාමාන්‍ය මධ්‍යම පන්ති ඉහළ මධ්‍යම පන්ති අය නෙමෙයි. මාසකට ඩොලර් 1000ක 2000ක පඩියක් ගන්න කට්ටිය නෙමෙයි. සාමාන්‍ය රුපියල් 50000 ලක්ෂ අතර ආදායම් තිබෙන උදවිය මේ ගෙවල් ඉඩම් ගන්න. ඔවුන්ට ඒකේ හදා ගන්න බෑ. ඒ නිසා මම ඔබතුමාට ගේසරේ කියව මේක ඔබතුමාට තියෙන පැහැදිලි වගකීමක්. එක පැත්තකින් රටේ ඉඩම් විනාශ කරනවා, පොල් ගස් ටික විනාශ කරනවා. ඊට අමතරව අසාධාරණ විදියට ගණුම් කරුවන්ගේ මිලදී මිල ගහනවා. අපි තමුන්නාසර කියන්නේ කරුණා කරලා. දැන් ප්‍රාදේශීය භාවයෙන් අවසර ගත යුතුයි ඉඩමක් කට්ටි කරනවා. මා දැන් නිවාස හදන්න ඉඩමක් කට්ටි කරනවා නම් මං කියන්නේ තමුන්නාසේ නීති ඇති තමුන්නාසෙට තමුන්නාසෙ ගැසට් කරන්න තමුන්නාසෙ රෙගුලාසියක් ගැසට් කරන්න යම්කිසි ලෑන්ඩ් සේල් කම්පැනි එකක් ඉඩම් කට්ටි කඩා ගෙවල් හදන සමාගමක් ගෙවල් හදන්න ඉඩම් කට්ටි කරලම නම් ඒ ඊට ඒකේ ප්‍රමිතිය පිළිබඳව ඒකේ මිලකණම් පිළිබඳව ඔබතුමාගේ අමාත්‍යාංශයේ නිවාස අධිකාරිය හරි මොනවා හරි එකෙන් යම් ආකාරයක අවසරයක් ගන්න විදිය රෙගුලාසියක් හඳුන්වා දෙ. කුරුණෑගල අලි ඉන්න කැලෑවල් කිට්ටුව ඉඩම් කඩලා ඒවට ගහනවා පර්චස් එක 80,000යි 90,000යි කියලා. එහෙම කරන්නේ කොහොමද? කාට හරි කියන්න පුළුවන් වෙළඳපොළ ක්‍රමයේ කියලා. ඒ වෙළඳපොළ ක්‍රමයේ තියන්න අත්‍යවශ්‍ය නොවන දේවල් වල. අපි කියන්නේ ඉඩම් වලට නියාමනයක් හඳුන්වා දෙන්න විශේෂය. මොකද ලෑන්සෙල් කම්පැනි වලින් කියන්නේ යම් ප්‍රමාණකින් සුළු ප්‍රමාණකින් උදව්වකුත් වෙනවා. මං නැහැ කියන්නේ ආණ්ඩුවෙන් කරන්න වෙන නිසා. නමුත් ඊට වඩා අතපෙන්නේ ඔබ දන්නවා ලංකාවෙන් ඉතාමත්ම වේගයෙන්ම ධනවත් වෙන පිරිසක් තමයි ලෑන්සෙල් සමාගම. ඉඩම් වෙන්දේසිකරණ සමාගම්. ඕන් රුපියල් කෝටි 100 ගණන් හසුරවන සමාගම්. ඒසයි ඔබතුමාගේ ඉල්ලා හිටින්නේ අඩු ගානේ මේ සැරේවත් ඊළඟ වතාවේ මම මේ අමාත්‍යංශ කතාව කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අඩු ගානේ මේ සැරේවත් දෙයක් කරන්න මම මේ කියන කිසිම දෙයකින් ඔබතුමාට අවාසියක් වෙන්නෙත් නැහැ රටට අවාසියක් වෙන්නෙත් නැහැ. ඔව් කියන්නම තුමා. හොඳයි හොඳයි.
මේ මම ඔබතුමා කියන ඒ අදහස් වලට මම පිළිගන්නවා. පිළිගන්නවා මේ අපිට ඔබතුමාගේ යෝජනා ක්‍රියාත්මක කරන්න බැරි වීම ගැන. ඔබතුමා වෙලාවක් දෙනවා නම් ඊළඟ සති දෙක ඇතුළත ඔබතුමා මගේ අමාත්‍යංශයට ඇවිල්ලා මං ඒ අදාළ නිලධාරීන් කණ්ඩායම ඔක්කොම එක්කහු කරන්නම්. අපි දෙගොල්ලම වාඩි වෙලා ඒ විෂයෙන් විෂයට යෝජනා යෝජනාවට ඔබතුමාගේ ගිහිල්ලා අපි වෙලාවක් ඉලක්කගත කරගෙන අපි ඔබතුමාගේ යෝජනා ටික ක්‍රියාත්මක කරන්න. හරි සති දෙකක් ඇතුළත.
හොඳයි. ගරු අමතුමා ගිය වතාවෙත් මට ඔය යෝජනාව කළා. හරි ඔබතුමාගේ නිහතමානීකමට මම ගරු කරනවා. මුණ ගැහිලා අපි පාර්ලිමේන්තුව අමාත්‍යංශයට යන්න ඕනේ. අපි පාර්ලිමේන්තුවේදී මේක සාකච්ඡා කරමු. මම කියන්නේ මේකයි. මුජිබර් මන්ත්‍රීතුමාට අවස්ථාව දෙන්න ගරු අමතුමා. එතුමාට මේ අමාත්‍යංශයක් නැතුව හරි අමාරුවෙන් ඉන්නේ. මාලිගාවත්ත ප්‍රදේශ ඉඳන් ඇමතිකම දෙන්න එතුමාට. ගරු අමතුමනි මම කියන්නේ මගේ දැනීම පිළිබඳ ප්‍රශ්නේ නෙමෙයි. මට වඩා දන්නවා ඉතා දක්ෂ නිලධාරීන් ඔබතුමාට ඉන්නවා. මම කියන්නේ කරන්න කිය. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ඉඩම් මිල නිවාස හදන ඉඩම් කඩන කට්ටියට ඔබතුමා නියාමනයක් ඇති කර යුතුයි කියන එක මගේ ඊළඟ යෝජනා වුණා ගිය සැරේ. මේ සැරේත් මම ඒක යෝජනා කරනවා. තුන්වෙනි කාණේ තමයි දැන් ගරු සභාපතිතුමනි ඔබතුමා දන්නවා මම ගිය වතාවේ ඉදිරිපත් කරපු ටික මම ඉතා ඉක්මනින් ඉවර කරන්නම්. මම ඔබතුමා ඉදිරිපත් කරා මේ රටේ නාගරික ප්‍රදේශවල අපේ රටේ සැලකිය යුතු නාගරීකරණයක් තිබෙනවා. මම කියන්නේ නාගරීකරණය දිරිමත් කළ යුතුයි කියලා. නමුත් නාගරීකරණ එක කොටසක් තමයි මම කිව්වා. මේ ගොඩාක් අය ගමෙන් නගරට එනවා රැකියාව සඳහා. පදිංචියටම නෙමෙයි. මම ඔබතුමාට ගිය සැරේ විශාල විස්තරයක් අල්ල කිව්වා මේ තරුණ තරුණියන්ගේ අවශ්‍යතාවයක් youth hostels කියලා. එහෙම එකක් කරලා බලන්න ඇමතුමා. ඒවා තමයි ඒ කියන්නේ මේ 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 මඩවල ගොඩ දාන්න ඔබතුමාට බෑ. මේ රට මේ විනාශ වෙලා දැන් මේ නිකන් යන ගමන වෙනස් කරන්න බෑ මේවයි. නමුත් අඩුම ගානේ දැන් ඔබතුමාගේ පියා අමාරුවෙන් හරි පටන් ගත්තේ නිවාස සංවර්ධන රැසටාන නරක දෙයක් නෙමෙයිනේ. ඒක නරක දෙයක් නෙමෙයි. ඒකෙන් මේ රටේ නිවාස ප්‍රශ්න විඳලා නැහැ. නමුත් ඒක නරක දෙයක් නෙමෙයි. ඒ නිසා මේ අර මොකද්ද අර අඳුරට සාප කර කර ඉන්නවට වඩා පානක් හරි ඉටිපන්දමක් හරි දල්ලන්න කියලා මේ කියන්නේ. මේක හඳුන්වා දෙන්න. දස දහස් ගණන් තරුණ තරුණියන්ගේ උගත් තරුණ තරුණියන්ගේ අවශ්‍යතාවයක් මේක. කොළඹට ආවම ඉන්න තැනක් නැහැ. රැකියාව ඉන්ටර්වියු එකට යන තැනක් නවතින තැනක් නැහැ. මං ගිය සැරේත් මේව ඇති වෙන්න පැහැදිලි කළා. මං හිතනවා මේ වගේ දේවල් හඳුන්වා දෙන්න. ඉන්ටර්වියු එකකට යන්න, එක්සෑම් එකකට යන්න ගොඩක් අය දන්නේ නැහැ. ගොඩක් කාගේවත් ඥාතීන් නැහැනේ කොළඹ හතේ. දැන් හම්බන්තොට ඔබතුමාගේම දිස්ත්‍රික්කයේ තරුණේට කොළඹ කොල්ලුපිටියේ ඉන්ටර්වියු එකට ආව එන්න හිටියොත් එයාට බම්බලපිටියේ නැන්දකඩ ගෙදර නතර වෙන්න ඥාතියෙක් නැහැ. උපරිමේදී කළුවක් ගල කිට්ටුව. නැත්නම් අලුත්ගම කිට්ටුව ඉදින්. නැත්තම් නිට්ටමු කිට්ටු ඉඳි. ඒතර එතර අතර වෙලා තමයි ඉන්ටර්වියු එකට එන්නේ. ඉතින් ඉන්ටර්වියු එකේ දාන්නේ මම කියන්නේ සුවිශාල ගැටලු මේවා. ප්‍රායෝගික වශයෙන් මහ විශාල ප්‍රශ්න විසඳන්න බැරි නිසා මම මේ විසඳන්න පුළුවන් જાතියට සරල කරපුවා මම මේ කියන්නේ. ඒ නිසා මම ඒ කාරණා ඔබතුමාට ඉදිරිපත් කරනවා. ඒවැනි දේවල් වලින් තරුණ තරුණියන්ට ලැබෙන සේවය විශාල වශයෙන් වැඩි වෙනවා. ඒ වගේම තමයි දැන් අයවැයේ ඔබතුමා දැන් කිව්වා මම දැක්ක පත්‍රෙත් ෆුල් පේජ් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් තියෙනවා මේ ළඟදී කොහෙද අනේ නම මතක නෑ ලස්සන නම්නේ ඔය නිවාස ව්‍යාපෘති වලට එන්නේ නිකන් ආ අන්න හරි මම ඇඩ් එක දාන්නෑ මෙතන ඔව් ඔබතුමාගේ කතාවෙදි කියන්න ඔය එක එක නම් දැන් නිකන් ස්ටොක්හෝම් වල තියෙන නිවාස ව්‍යාපෘති වගේ නම් තමයි එන්නේ කමන්නේ ඕන හයිට් එකක් නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඔබතුමාලා යම් යම් මෙහෙම නිවාස ව්‍යාපෘති කරනවා දැන් ඒවා ඉලක්ක කරන්නේ කාටද අමතුමා දැන් මම උදාහරණයක් කියන්න මේ අයවැය කතාව ගත්තට පස්සේ මේ රවි කනනාග මැතිතුමා ඉන්න රටද නැත්නම් අපිලා ඉන්න දිහ රටද මේ දෙක මේ කාද දෙකත් මට ප්‍රශ්නයක් දැන් බලන්න දැන් ඔබතුමා දන්නවා මේකේ අයවැය කතාවේතුමා කියනවා රටේ සහාධිපත්‍ය කොන්ඩොමිනියම් ක්ෂේත්‍රය විදේශ ආයෝජන සඳහා ශක්ති සම්පන්නව වර්ධනය වන අංශයකි එවැනි ආයෝජන තවදුරටත් දිරිගැන්වීම සඳහා බිම් මහල සඳහා වන හිමිකාරීත්වයේ අයිතියේ ඇති සීමාවන් ඉවත් කිරීමට කටයුතු කරනු ඇත මහල් නිවාස මිලදී ගන්නා විදේශිකයන් හට වටිනාකමින් 140ක් දේශීය බැංකුවෙන් ලබා ගැනීමට ඉඩ දෙනු ඇත. එසේ වුවද එහි ණය සේවා කරන විදේශ මුදල් වලින් විය යුතුයි. දැන් මම මේ දැනගන්න කැමැති. දැන් ඔබතුමාලා අයවැයේ මේවා වැඩි අවධානය ලක් වෙන්නේ නැහැ. දැන් මේ කොන්ඩොමිනියම් හදනකොට විදේශිකයන්ට ඒකේ සම්පූර්ණ අයිතිය විතරක් නෙමෙයි 140ක ණයකුත් දෙනවලු දේශීය බැංකුව. දැන් මේ රටේ තියෙන විදේශිකයන්ට ගෙවල් හදලා දෙන තමුන්නාස්ලා කාගෙන්ද තමුන්නාස්ලාට කවුද කිව්වේ? දැන් දැනුත් අපි කවුරුත් දන්නවා මේ කොළඹ තියෙන මම නම් ටික කියන්නේ අලුතෙන් හදන ඔය ඔක්කොම ලක්ෂරි ප්ලාසා කියලා ඔක්කොම හදන ඔක්කොම ඒවයි වැඩි ප්‍රමාණයක අයිතිය. ඉන්නේ ඉතාමත්ම සුපිරි ධනවතුන් අධික ආයෝජනයක්. ඔබතුමා ඒක දන්නවා. ඒක ගෙවල් නෙමෙයි. අද රාජගිරියේ තියෙන පරිසර හදපු රෝයල් පාක් ගත්තත් නැත්නම් ප්‍රීමියම් ගත්තත් ට්‍රිලියම් ගත්තත් ඔය ඔක්කොම කිංග්ස් කෝට් ගත්තත් ඔය ඔක්කොම අලුත් හවුසින් කොන්ඩොමිනියම්ස් ගත්තම ඕවයි අම්මා තාත්තා දරුවෝ එක්ක ජීවත් වෙන කට්ටිය හරිම අඩුයි. ඔය ආයෝජන නැත්නම් පිට රටේ ඉන්න කට්ටිය తాවකාලිකව තියාගෙන ඉන්නේවා. සහ අර එදා මෙතන කතා කරා වගේ සල්ලි තියෙන ව්‍යාපාරිකයොත් සමහර දේශපාලනඥයොත් ඒගොල්ලන්ගේ අර අමතර කටයුතු සඳහා තියන් ඉන්නේ ඒවා. එතකොට සමහර ක්‍රීඩකයෝ දැන් ඔව් මට අර කෙහෙලිය අමුක් කළාම තුමාගේ වචනේ මම කියන්න කැමති නෑ මේ ඔව්. එතකොට දැන් ඊට අමතරව විදේශිකයොත් මේ කොළඹ නගරයේ 1 2 3 4 5 අතර තිබෙන මේ ඉඩම් මේ ගෙවල් මිලදී ගන්න. දැන් තමුන්නාසලාට ඒගොල්ලන්ට තමුන්නාසල නෑ දෙන්න යනවා. මේ රටේ සාමාන්‍ය ගුරුවරයෙක්ට සාමාන්‍ය සමුදි සමාජන නිලධාරියෙකුට අලුතෙන් සුළු ව්‍යාපාරයක් කරන ව්‍යාපාරිකයෙක්ට තමුන්නාසලගේ ගෙයක් හදාගන්න නෑ දෙනවද? තමුන්නාසල මොනවකවත් බැංකුවකින් ණයක් ගන්න බෑ. මගේ අම්මා හිටපු බැංකු නිලධාරිනියක් නිසා මම දන්නවා අම්මලා බැංකුවේ ඉන්න කාලේ ওই ණය දෙන්න ගියාම මේ මිනිසුන්ගේ ඒ අම්මලට ආපු රෙගුලාසි අනුව කොන්දේසි 50ක් බලනවා. ඉතින් අද ඒ කාලේ අපේ රට මෙච්චර ණය අර්බුදයක නොහිටපු නිසා මේ මිනිස්සු ණය ටිකක් දුන්නා. අද ලංකාව ණය අර්බුදෙ ගිලිලා ලබන අවුරුද්ද ඊළඟ අවුරුද්දේම ලංකාව සෙට් අපෝච්චි වෙනවා. ඒක තමයි මුදල් අමාත්‍යංශය කියන්නේ. ලබන අවුරුද්ද ගෙවන්න ඕන ඩොලර් බිලියන 3.8ක් ඊළඟ අවුරුද්ද ඩොලර් බිලියන 4ක් කමුනාස්ලා කොහෙන්ද? දන්නේ මේවා. එහෙම තියෙදි තමුන්නාසලා විදේශිකයන්ට 140ක් 140ක් කියන්නේ ගරු අමුතුමා ඔබතුමා දන්නවා. සාමාන්‍ය පොඩි ගණනක් නෙමෙයි ඔය මම කිව්ව කොන්ඩොමිනියම් එක 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 නිවාසය එක එක ගෙයක්. සාමාන්‍ය මිලියන 40යි මිලියන 50යි මිලියන 60යි. තමුන්නාසලකින් මිලියන 60ක් මිලියන 50ක් කියලා කිව්ව මිලියන 25ක් බේරන්න යනවා. නෑ එයා නෑ දෙන්න යනවා. ඒ නිසා අපි කියන්නේ දැන් රටේ ජනතාවට මේ නිවාස හදාගන්න මූල්‍යණය කරන්න නැතුව තමුන්නාසක පැත්තේ මේ වගේ කිසිම තේරුමක් නැති තමන්ගේ මානසික පරාදීනත්වයේ පමණක් පෙන්නුම් කරන යෝජනා අපි කියනවා ආණ්ඩුවට ඉල්ලාස් කරගන්න කියලා විශේෂයෙන්ම මුදා අපි නිවාස ඇමතිවරයා වශයෙන් අපි ඔබතුමාට කියනවා දැන් රවි කරුණානායක මහත්තයා වෙන් කළා තිනේ මේ සුද්ධන්ට ගෙවල් දෙන්න 140ක් ණය දෙන්න මුදලක් වෙන් කළා තිනේ මේකට ඒ ටික ඔබතුමා ඉල්ලගන්න මේ සුද්ධන්ට කෙවල්ද හදන්න කෙවල් දෙන්න මෙහෙ නෑ දෙන්න අපිට පිස්සුද? නිසා මේ සල්ටි කිල්ලක ඉල්ලගෙන දුප්පත් සාමාන්‍ය දුප්පත් විතරක් නෙමෙයි සාමාන්‍ය මධ්‍යම පන්තියේ රැකියා කරන විශේෂයෙන්ම දැන් රාජ්‍ය අංශයට මොන මොන හරි ටිකක් තියෙනවා. සටන් කළා දිනාගත්ත මොන හරි ටිකක් තියෙනවා. පෞද්ගලික ඇසර මොනවත් නැහෙනේ. පෞද්ගලික ඇසර සේවක සේවිකාවන් කොහොමද ගයක් හදාගන්නේ? ඒ නිසා කරු ඇමතුමනි ඔබතුමා මම එල්ලා හිටනවා මේ වගේ විකාර යෝජනා අයවැයෙන් අයින් කරවගෙන මේ මුදල් ඉල්ල ගන්න මිනිසුන්ට කවල් හදන්න කියලා. ඒ නිසා මම මේ කරුණු ප්‍රමාණය ඔබතුමාට ඉදිරිපත් කරේ මගේ ගිය වතාවේ කතාවේ මම සඳහන් කරපු ඒ සාමාන්‍ය සරල කරුණු ප්‍රමාණය. ඒ වගේම තමයි මම ඔබතුමාට කියන්න කැමති ඔබතුමාට තිබෙන ලොකුම වැඩේ තමයි මේ ඉදිකිරීම් ක්ෂේත්‍රය ක්ෂේත්‍රයක් කරන එක. ඒක ප්‍රොෆෙෂනල් ෆීල්ඩ් එකක් කරන එක. ඒක ගෙවල් හදලා දෙනවට තරම්ම ලොකු දෙයක්. ඒ නිසා අපි ඔබතුමාගෙන් ගිය වතාවේ ඉල්ලා සිටියා මේ නිවාස අමාත්‍යංශයේ වැශීර්ෂයේදී අද දැනට අඩුපාඩුකම් රාශියක් තිබෙනවා. නමුත් දැනට තිබෙනවා පනතක් තිබෙනවා ඉදිකිරීම සංවර්ධන පනත සමා ඉදිකිරීම කර්මාන්ත සංවර්ධන පනත. දැන් කරුවම තුමුණ ඔබතුමා දන්නවා මේ පනතට අනුව අනිවාර්යයෙන්ම වශයෙන් ඔබතුමා ඉදිකිරීම කර්මාන්ත සංවර්ධන අරමුදලක් පිහිටවන්න අවශ්‍යයි. පනතේ 2014 දෙසැම්බර් 29 ඉඳන් පිහිටවලා අවුරුදු දෙකක් වෙන දෙනවා මේ පනතට. දැන් මේකෙන් සංවර්ධන අරමුදලක් පිහිටවන්න තිබෙනවා. මම දැනගන්න කැමති එක පිහිටවලා තියෙනවා. ඔබතුමාලා පිහිටවලා නැහැ. දැන් මේක පිහිටවන්න කියන්නේ ඇයි? මේක පිහිටෙව්වොත් ඒ කියන්නේ මේ පනතේ මේක පිහිටෙව්වට පස්සේ මේකෙන් විවිධ මේ කර්මාන්තයේ නිරත වෙන පුද්ගලයන්ට ශිල්පීන්ට මේකෙන් උදව් කරන්න පුළුවන්. දැන් තමුන්නාසේ මේ සංවර්ධන අරමුදල හදන්නේ ඔබතුමාගේ අමාත්‍යංශයේ තියෙන එක නීතිමය කටයුත්තක්. ඒක පනතක් සම්මත කරලා නොකර ඉන්න බෑ. ඒ නිසා අපි ඔබතුමාගේ ඉල්ලා සිටිනවා ඒ කටයුත්ත කරන්න. ඒ කටයුත්ත කළා මේ සංවර්ධන අරමුදල හදන්න. අපි දන්නවා දැන් මීට කලින් තිබුණා construction industry guarantee levy කියලා එකක් තිබුණා. හරි ඔබතුමා ගැට වෙලා.
ඔබතුමා කියන කාරණාව සත්‍යයි. මොකද මේ සීඩා ෆන්ඩ් එක අපි ස්ථාපනය කරන්නට අවසර ඉල්ලපු වෙලාවේ මුදල් අමාත්‍යංශය තීන්දුවකට අවිල්ලා තියෙනවා සියලුම ඔය අරමුදල් ඔය ෆන්ඩ්ස් එක තැනකට කන්සොලිඩේට් කරලා ෆයිනෑන්ස් මිනිස්ට්‍රි එක තුල අපි ඉල්ලන වෙලාවට ඒ අරමුදල් ලබා දෙන්නට. එහෙම නව ක්‍රමවේදයකට තමයි යොමු වෙලා තිබෙන්නේ.
ඔය ක්‍රමවේදය කරවමතුමනි ඔබතුමා පාර්ලිමේන්තුවට ආවෙත් මම පාර්ලිමේන්තුවට ආවෙත් එකම අවුරුද්දේ. අපි දෙන්නම දන්නවා ඔය තියෙන්නේ මුදල් ලැබම චෝරු අහේනි වුණාට පස්සේ අපේ ගෙවල් වල තියෙන සල්ලිත් එක පොදි ගහ ගන්න තර්කය වෙන කිසිම තර්කයක් ඕකේ නැහැ. එහෙම ආණ්ඩුවට බෑ රජයේ බදු මුදල් නොනේවා මුදල් ලැබමතිවරයාට. ඒ කියන්නේ ඒකාබද්ධ අරමුදලට ඍජුව බර වෙන්නේ නැති දේවා. එතුමාට කියන්න බෑ එතුමාට බාර දෙන්න කියලා. මං හිතන්නේ ඔබතුමා ඔබතුමාගේ මිත්‍ර නවින් දිසානායක ඇමතුමා මුණ ගැහුණා නම් ඒ ඒ ඒ විදිහටම කරන්න පුළුවන්. මොකද දන්නවද හැම අරමුදලක්ම මුදල් අමාත්‍යංශයට අතර ගත්තම ඒවා ඔබතුමාට අවශ්‍යලාට දෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. ඒක මේ ආණ්ඩුව නෙමෙයි කලින් ආණ්ඩුවත් එහෙමයි. ඒ නිසා මේ අරමුදල හදීම මුදල් අමාත්‍යංශයෙන් නතර කරන්න බෑ. මේක පනතකින් තියන්නේ. ඒක රවි කරුණාලගේ මහත්තයාට එහෙම බලයක් නැහැ. අනික එතුමා ඔක දාලා තියෙන අයවැය කතාවක අයවැය කතාවේ දේවල් නීත්‍යානුකූල වෙන්නේ නැහැ සම්මත වූ පළියට. අයවැය කතාව අයවැය ලේඛනය සම්මත වුණාට
ගරු මන්තුමා තව විනාඩි 4ක් තියෙනවා.
හොඳයි මම අවසන් කරන්නම්. ඒ නිසා මම ඔබතුමාගේ ඉල්ලා සිටින්නේ මේ සංවර්ධන අරමුදල හදලා නැත්තම් පන්ත වෙනස් කරා. දෙවෙනි කාරණා තමයි මම දැනගන්න කැමති ඔබතුමාගෙන් දැන් ඔබතුමා දන්න අපේ රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට සුවිශාල රැකියා හැඟියක් තිබෙනවා 15%. ඒකට හේතුව තමයි ගෙවන්නේ අඩුවෙන් ඔක්කොම වඩා තින්නේ රැකියාවේ අනාගත සුරක්ෂිතභාවයක් නැහැ. අපේ මේසන් බාස්වරුන්ට වඩු මහත්තුරුන්ට ඉලෙක්ට්‍රිෂියන්ලට ඊට පස්සේ ඒකට උදව් කරන විවිධ තව ගොඩාක් අංශ තියෙනවා. මෙයාට පිළිගැනීමක් නැහැ අනාගත සුරක්ෂිතභාවයක් නැහැ. දැන් ඒ නිසා ඔබතුමා දන්නවා අද මේ 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 ඉදිකිරීම ක්ෂේත්‍රයේ සුවිශාල රැකියා හිඟයක් තිබෙන. දැයකට තමුන්නාස මොකද කරන්න හදන යෝජනාව? කරන්න හදන දේ තමයි බංග්ලාදේශ වලින් සහ නේපාල වලින් ශ්‍රමිකයන් ලංකාවට ගේන්න හදන එක. ඔක තමයි තමුන්නාසගේ දාන තියෙන යෝජනාව. මහා පරිමාණ සමාගම් කරුවන්ගේ තියෙන යෝජනාවත් ඒක. ගරු ඇමතුමනි, ඔබතුමා දන්න ඔබතුමාගේ අමාත්‍යාංශයට මම හිතනවා ලියුම ඇවිල්ලා ඇති කියලා. වෘත්තීය පුහුණු ආයතනය ඔබතුමාට වගකීමක් තිබෙනවා. මේ පනතට අනුවම ඉදිකිරීම ක්ෂේත්‍රයේ ශිල්පීන් පුහුණු කිරීම, ඔවුන් වෘත්තීමය වශයෙන් ඔවුන් නිස්සාරණගත කිරීම ඔබතුමාගේ මේ පනතෙන් ඔබතුමාට පැරලා තියෙන දෙයක්. එතකොට ඒක තාම වෙලා නැහැ.
සමාවෙන්න පොඩක් නිවැරදි කරන්න ඕනේ. මේ අවුරුද්දේ රුපියල් ලක්ෂ 5000ක් කැප කරලා, ඒ කියන්නේ මිලියන 500ක් කැප කරලා ශිල්ප සවිය වැඩසටහනෙන් මේ වෙන විටත් 10000ක් කුහුණු කරගෙන යනවා. හැම මාසිකම රුපියල් 10000ක දීමනාවක් ලබා දීලා, රුපියල් 5000ක උපකරණ කට්ටල දීලා, රුපියල් 2500ක නිල ඇඳුම් ලබා දීලා, සහ රුපියල් 1500ක පොත් කට්ටල ලබා දීලා මේ වැඩසටහන කරනවා. ඒ විතරක් නෙමෙයි, NVQ level 2 level 3 සහතිකත් ලබා දෙනවා. සමත් වුනාම ඒක එතකොට අර on par එනවා මේ O level.
හරි,
ඒ වගේම ඒගොල්ලොන්ග මේ සීඩයකින් ප්ලේස්මන්ට් එකකුත්
මම දැනගන්න කැමති කරුවන්තුමාගෙන්. ඔබතුමා ඔය පැකේජ් එක දුන්නට කී දෙනෙක් ඇවිල්ලා තියෙනවද? වෘත්තීපුණු අධිකාරියෙන් ඔබතුමාගේ අමාත්‍යාංශයට ලැබෙන ලියුම මොකක්ද? ඔබතුමාලා ඒ ටික දුන්නට ළමයි එන්න ඉගෙන ගන්න. ඒ කියන්නේ ඒ ක්ෂේත්‍රය කට්ටි එන්නේ නැහැ. ඇයි එන්නේ නැත්තේ? ඔවුන්ට වෘත්තීය අනාගතයක් නැහැ. ඒ නිසා තමයි ඔබතුමාට මේ පනතෙන්ම කියලා තියෙනවා යම්කිසි ඔවුන්ගේ ඔවුන්ට විශ්‍රාම වැටුපක් ලැබෙන, ඔවුන්ගේ ඔවුන්ට ඒවට විශ්‍රාම වැටුපක් ලැබෙන ක්‍රමයක්. ඒ වගේම ඒගොල්ලන්ගේ දැන් වෘත්තීමය වශයෙන් රෙකෝඩ් එකක් නැහැ. මම හිතනවා ඔබතුමාට මේ සම්බන්ධ ගොඩක් විද්වතුන් අදහස් ඉදිරිපත් කළා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මේවා අර මයිග්‍රේට් වෙන ජෝබ්
කතාව සම්බන්ධයෙන්
දැන් මට විනාඩියක් දෙන්න මන්ත්‍රීතුමා, මම ඉවර කරනවා. මම නිශ්චිත වශයෙන් ගත්තොත් අපි මේසන් බාසුන් නැහැ කෙනෙක් ගත්තොත් ඔහු කොළඹ අවුරුද්දක් වැඩ කරනවා යම්කිසි සයිට් එකක. හැබැයි ඊට පස්සේ ඔහු නුවර සයිට් එකක වැඩ කරනවා ඊළඟට. හැබැයි කිසිම රෙකෝඩ් එකක් නැහැ. දැන් අපි ඔබතුමාට කියන්නේ එහෙම නැතුව. ඒ නිසා මේ බාසුන් නැහැ කොච්චර ප්‍රවීණයක්ද, කොච්චර අධ්‍යක්ෂ තුනද කියලා බලන්න කිසිම ක්‍රමයක් නැහැ. නමුත් ඔබතුමාලා දැන් ඔක්කොම ඉලෙක්ට්‍රොනික කරන්න යන වෙලාවේ මේගොල්ලන්ට යම්කිසි ඩිජිටලයිස් කාඩ් එකක් දුන්නොත් අපි හිත මේ බාසුන් නැහැගේ සේවා තත්ත්වය අනුව, කාලය අනුව සේවා යෝජකයාගේ අසනක් එක්ක ඔබතුමාට පුළුවන් එයාට යම්කිසි ඇක්‍රිඩිටේෂන් එකක් දෙන්න. එතකොට අපි දන්නවා මේ මහත්මයා අහවල් හෝටල් කම්පැනි එක හදන එකේ වගකීම දරපු කෙනෙක් කියලා. එතකොට අවුරුදු 15ක් 20ක් 25ක් ගියාම එයාගේ මුදලක් කපා ගන්නත් පුළුවන්. එයාට අවුරුදු 55 වුණාම එයාගෙන්ම අය කරගන්න මුදලකින් වැටුපක් විශ්‍රාම වැටුපක් දෙන්නත් පුළුවන්. ඒක නොකරන ඒක කරන තාක්කල් ගරුවැමතුමා ඔබතුමා කොච්චර සල්ලි වෙන් කරා ශිල්ප සවියට කට්ටි එන්නේ නැහැ. ඒක තමයි වෘත්තීය පුහුණු අධිකාරිය ඔබතුමා ලියලා
තියෙන්නේ. ගරු මන්තුමා අවසන් කරන්න.
right. ඒ නිසා ඒ කරුණ කියමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ගරු ජයන්ත සමරවිර මන්තුමා ඔබතුමාට විනාඩි 18ක් තියෙනවා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි,
අන්තුමා ඊට ප්‍රථම අපේ ගරු ශහන්සේ
කතා ගන්න මන්තු
මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ වැදගත් විවාදයට පිවිසෙන්න කලින් අද ලෝක නිවාසකරණය සඳහා ඉතාම පරමාදර්ශී අත්දැකීමක් එකතු කරමින් විශේෂයෙන් කියුබානු ජනතාවගේ නිවාස ප්‍රශ්නය ස්ථිරසාර ලෙස විසඳීමට මඟ පෙන්වූ කියුබාවේ ශ්‍රේෂ්ඨ නායක පිඩෙල් කැස්ට්‍රෝ ජනාධිපතිතුමා අවුරුදු 90ක් ආයු වළඳලා අපේ අතරින් වෙන් වෙලා තිබෙනවා. එතුමා මං හිතනවා සකල ලෝකවාසී අධිරාජ්‍ය විරෝධීන්ට පරමාදර්ශයක්. ඒ වගේම දුක් විඳින මිනිසුන්ගේ විමුක්තිය වෙනුවෙන් ඔහු තාමත් අපිට මඟ කියනවා. ඔහුට අපේ එක පැත්තකින් මගේ පක්ෂේ ජාතික නිදහස් පෙරමුණෙත්, අනිත් පැත්තෙන් ඒකාබද්ධ විපක්ෂෙත්, අනිත් පැත්තෙන් අධිරාජ්‍යවාදීන් බැටකන මේ රට නිදහස ඉල්ලා සටන් වදින සියලු ජනයාගේත් ආචාර්ය උත්තම ආචාර්ය පිළිගන්වමින් මගේ කතාව ආරම්භ කරන්න කැමැති ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි. අපි දන්නවා නිවාස කියන්නේ මනුෂ්‍ය ජීවිතයකට ඉතාම අවශ්‍ය අංගයක්. බුදුන් වහන්සේ මේ පිළිබඳව ඉතා මැනවින්ම කියපු සමාජ විද්‍යාඥයා චින්තකයා උන්වහන්සේ කියනවා සෝච තබ්බ දදෝ හෝති යෝද දාදි උපස්සයන් කියලා. නිවසක් දීම වනාහි සියල්ල දීමයි කියලා තමයි බුදුන් වහන්සේ කියන්නේ. ඒ අර්ථයෙන් ගත්තොත් අපි අද මේ විවාදයට එක් වෙන අමාත්‍යංශය කියන්නේ මනුෂ්‍ය ජීවිතයට සියල්ල දෙන අමාත්‍යංශය. ශජිත් ප්‍රේමදාස ගරු අමාත්‍යතුමාට පැවරී තිබෙන්නේ අපේ සමාජයේ 2,20,00,000 ජනයාට සියල්ල දීමේ වගකීම කියලයි මම විශ්වාස කරන්නේ. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි සජිත් ප්‍රේමදාස මැතිතුමා 2016 වෙනුවෙන් 2015 දෙසැම්බර් මාසේ 15 වෙනිදා මාගාව තිබෙන ඒ හැම්සඩ්ඩු වර්තාව මට මතකයි. මේ අයවැය විවාදයට එකතු වෙමින් එතුමා අපිතුල ඉතා බලවත් බලාපොරොත්තු සමුදායක් ඇති කළා. එතුමාගේ වචන වලින් කිව්වොත් එතුමා කිව්වා 2016 කියන්නේ ලංකාවේ නිවාස කරනේ ඓතිහාසිකම ස්වර්ණමය වසර බවට එතුමා පත් කරනවා කියලා. අපි එතුමාට එක්ක හිත සිතින් සුබ පැතුවා. මේ නිවාස කරනේ පිළිබඳ ඓන්ද්‍රීය සම්බන්ධයක් තිබෙන කෙනෙක් හැටියට එතුමාට පුළුවන් වේවි කියලා අපි විශ්වාස කරනවා. මේ 2016 ලංකාවේ ස්වර්ණමය නිවාස කරන වසර බවට පත් කරන්න කියලා අපි විශ්වාස කළා. එතුමාට ඒකට ඕන තරම් පාරිසරික සාධක සම්පූර්ණ වෙච්ච නිසා තමයි එතුමා කිව්වේ කියලා මම එහෙම විශ්වාස කළා. ඇයි මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි? අපි දන්නවා අපේ රටේ ප්‍රගතිශීලී වමේ ආණ්ඩු තමයි පළමු වතාවට නිවාසකරණය සඳහා රාජ්‍ය මැදිහත් වීම අවධාරණය කළේ. 1953 නිවාස සඳහා වෙනම අමාත්‍යංශයක් බිහි කරලා නිවාස දෙපාර්තමේන්තුව හදලා ඒ නිවාස දෙපාර්තමේන්තුවෙන් නිවාසකරණය සඳහා රාජ්‍ය මැදිහත් වීම තහවුරු කළාට පස්සේ දිවංගත වමේ නායකයෝ වෙච්ච පීටර් කේනමන් මැතිතුමාලා ගෙනාපු ඒ නිවාසකරණ වැඩසටහන එතුමාගේ පියතුමත් ඉතා විශිෂ්ට අත්දැකීම් එකතු කරමින් නව්‍යකරණයකට ලක් කරමින් ඉස්සරහට අරන් ආවා. නමුත් ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාට මතක ඇති එතුමාගේ පියා ගෙනාපු පීටර් කේනමන් මැතිතුමාලා හරහා එතුමාගේ පියත් ඉස්සරහට ආපු නිවාසකරණය සඳහා රාජ්‍ය මැදිහත් වීම තමුන්නාන්සේ තමාස්ත දූරයක් දරපු ආණ්ඩුවකින්ම වෙනස් කරනු ලැබුවා. යළි පුබුදුම ශ්‍රී ලංකා වැඩසටහන නිවාසකරණය සඳහා වෙච්ච රාජ්‍ය වගකීම ආණ්ඩුවේ වගකීම අතහැරලා නිවසක් තනා ගැනීම තනිකරම පුද්ගලික කාර්යයක් බවට පත් කළා කියන එක මං හිතන්නේ තමුන්නාන්සේගේ මතකයක් ඇති. එහෙම ආපු නිවාස වැඩසටහන තමයි එහෙම ආපු නාංගිකය නිවාසකරණය තමයි නැවත වතාවක් 2010 අවුරුද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් නැවත වතාවක් ඒ නිවාස වැඩසටහන නැවත වතාවක් රජයට ගත්තා. වෙනස් විදියකට කිව්වොත් ඔළුවෙන් හිටවලා තියෙන නිවාස ප්‍රතිපත්තිය මහින්ද රාජපක්ෂ මැතිතුමා දෙපයින් හිටවලා එතුමා කිව්වා මේ රටේ සෑම මිනිසෙකුටම නිවසක් ලබා දීමේ වගකීම තමන් බාර ගන්නවා රජයේ බාර ගන්නවා කියලා ඒක තමන්ගේ පපුවට ගත්තා. ඒක කිව්වේ නෑ නිවසක් තනා ගැනීම වනායි පුද්ගලික කටයුත්තක් කියලා එතුමා කිව්වේ නෑ. එතුමා මහින්ද චින්තන ඉදිරි දැක්මෙන් කිව්වා නිවසක් තනා ගැනීම සඳහාය තනා දීම රජයේ වගකීමක් හැටියට රජයේ බාරගත යුතුයි කියලා මහින්ද චින්තන ඉදිරි දැක්මෙන් කිව්වා. එහෙම කියනකොට එහෙම කියලා ඒ බහර දුර වගකීම තමයි නිවාස ඉදිකිරීම් අමාත්‍යංශයේ බාර දීලා විමල් විරවංශ අමාත්‍යතුමාට පැවරුවේ. අපිට සජිත් ප්‍රේමදාස අමාත්‍යතුමනි එතුමා අප්‍රේල් 26 වෙනිදා නිවාස අමාත්‍යංශය බාර ගන්නවා. අපි මැයි මාසේ 14 වෙනිදා නිවාස අධිකාරිය බාර ගන්නවා. අපි බාර ගන්නකොට ඔබතුමා හොයලා බලන්න නිවාස අමාත්‍යංශය තිබුණේ කොහමද කියලා, නිවාස අධිකාරිය තිබුණේ කොහමද කියලා. නිවාස අධිකාරිය තිබුණේ ගරු සජිත් ප්‍රේමදාස මහත්තයතුමනි එක දොරපළුවක් වහලා සොයිබ දාලා අනිත් දොරපළුව අඩවල් කරලා ඒකේ සේවකයෝ හිටියේ VRS එකක් එනකන් බලබලා හිටියේ යන්න තැනක් නැතුව ගෙවල් 6000යි ඇදුවේ. ගෙවල් 6000යි හැදුවේ. නිවාස අධිකාරිය විතරක් නෙමෙයි සහදිපත්‍ය කළමනාකරණ අධිකාරියත් එහෙමයි, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියත් එහෙමයි, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවත් එහෙමයි, SDNCC ආයතනයත් එහෙමයි. සියලු ඉදිකිරීම් සහ නිවාස ආයතන ටික තිබුණේ පණ ඇද ඇද මිය පරලොව යන ආසන්න තිබුණේ ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමනි. විමල් වීරවංශ මැතිතුමාට පවරුණා වැඩ දෙකක්. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් මඟ පෙන්වීමෙන් විමල් වීරවංශ මැතිතුමාට පවරුණා වගකීම් දෙකක්, අභියෝග දෙකක්. අපි විශ්වාස කරනවා නායකයෝ ඕන කරන්නේ කරන්නන් වාලේ තියෙන දේ කරගෙන යන්න නෙවෙයි, නායකයෝ ඕන කරන්නේ දෙන දේ කර කර ඉන්න නෙවෙයි, නායකයෝ ඕන කරන්නේ බැරිකම් පුළුවන් බවට පරිවර්තනය කරන්න.
නායක යෝන කරන්න බැරිකම් පුළුවන් බවට පරිවර්තනය කරන ක්‍රමවේද හොයලා ඒ ක්‍රමවේද ඔස්සේ බැරිකම් සමාජයේ පුළු අතුගාලා දාලා පුළුවන්කම බවට පත් කරන්න. අපිට තිබුණ නිවාස අධිකාරිය වහලා දාන්න මිය පරලෝ යන නිවාස අධිකාරියා. VRS ගණන් VRS එකක් එනකන් ඇඟිලි ගැනගෙන හිටපු නිවාස අධිකාරියක් අපිට තිබුණේ. අපිට තිබුණ වැඩ දෙකක් කරන්න. එක පැත්තකින් නිවාස හදන්නත් ඕනේ. අනිත් පැත්තෙන් නිවාස අධිකාරිය කෙනින් කරන්නත් ඕනේ. විමල් වීරවංශ මහත්මයාට තිබුණ වැඩ දෙකක්. එක පැත්තෙන් ගෙවල් හදන්නත් ඕනේ. ඉදිකිරීම ශාස්ත්‍රය පණ ගන්වන්නත් ඕනේ. SDNCC එක ගොඩනගන්නත් ඕනේ. EPP එක ගෙවන්නත් ඕනේ. ඉංජිනේරු සංස්ථාව ගොඩනංවන්නත් ඕනේ. සාධිපති කළමනාකරණ අධිකාරිය ගොඩනංවන්නත් ඕනේ. නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය ගොඩනංවන්නත් ඕනේ. නිමෝ ආයතනයේ බලහීන වෙලා දුර්වල වෙලා නැතිබංග වෙලා පඩිගවා ගන්න බැරුව හිටපු ලතවි හිටපු නිමෝ ආයතනය කෙලින් කරලා ගන්නත් ඕන. මේ නිවසක් නැතුව හූල්ලා තතන ඉන්න අහිංසක ජනයාට ගයක් හදා ගන්න විදියක් නැතුව රට ගිහිල්ලා පරාල යන කාලේ එන දෙනග මාර්යවති අම්මා පන්නේ කාන්තාවන්ට අහිංසක දරු බවුල් වලට ගයක් හදලා දෙන්නත් ඕන. අපි මොකද කළේ? ඔබතුමා වැරදි සංඛ්‍යාලේඛනයක් කිව්වා, නිවැරදි කරන්න කරුණා කළා. ඔබතුමා කිව්වා අපි ගෙවල් හැදුවේ මෙච්චරයි කියලා. නෑ, අපි 2010 පටන්ගෙන ගරු නිවාස රජිත් ප්‍රේමදාස ඇමතිතුමනි 2014 අවසන් කළ ඔබතුමාට බාර දෙනකොට සාමාන්‍යයෙන් අවුරුද්දකට නිවාස 40,000ක් පමණ හදලා අවසන් කළා. ඔබතුමා කිව්වා ඇත්ත, භාණ්ඩාගාරයෙන් අපිට ලැබුණ සල්ලි අඩුවෙන් තමයි. ඒක ඇත්ත, මම පිළිගන්නවා. ඔබතුමාට තරම් ඔබතුමාට 2015 2016 වෙනුවෙන් ලැබුණු තරම් මුදලක් අපිට භාණ්ඩාගාරයෙන් ලැබුණේ නෑ. ඒක ඇත්ත. හැබැයි භාණ්ඩාගාරයේ මුදල් නැtei කියලා අකුල ගත්තේ නැහැ, පැත්තකට ගියේ නැහැ, කේන්ද්‍රිකකා හිටියේ නැහැ. අපි බැංකුව වලට කතා කළා, රාජ්‍ය බැංකුව වල ඕන තරම් තින අතරේක අර මුදල් තිබෙනවා. මහජන බැංකුව වලට කතා කළා, ලංකා බැංකුව වලට කතා කළා, ජාතික ඉදිරිගමන බැංකුව වලට කතා කළා, නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව වලට කතා කළා. බිලියන 10,000 ගත්තේ, රුපියල් බිලියන 5,000ක් ගත්තා. රාජ්‍ය සේවකයන් ඉලක්ක කරගත්තු විශේෂ ණය ව්‍යාපෘතියක් ජනසේවන උපහාර නමින් අපි පවත් පටන් ගත්තා. ඒක තමයි නිවාස අධිකාරිය අලුතෙන් ජීවයක් දීපු වැඩසටහන. නිවාස අධිකාරියේ සේවක සේවිකාවන්ට අලුත් අභිමානයක් ගෞරවයක් ආපු වැඩසටහන. මුළු රටේම නිවාස අධිකාරිය පැත්තට ඇල්ම බැල්ම වැටිච්ච වැඩසටහන බවට පත් වුණා. අපි එහෙමයි හැදුවේ. එහෙම හදලා තමයි ගරු සජිත් ප්‍රේමදාස ඇමතිතුමනි, ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි නිවාස කරන ඉස්සරහට ගත්තේ. විතරක් නෙමෙයි, අපි යනකොට නිවාස අධිකාරියේ ඉඩම් කොච්චර තියෙනවද? කළුතර දිස්ත්‍රික්කේ කොච්චර, කොළඹ දිස්ත්‍රික්කේ කොච්චර, ගම්පහ කොච්චර, නුවර කොච්චර, කුරුණෑගල කොච්චර, ගාල්ල කොච්චරද, මාතරද කොච්චරද, යාපනය කොච්චරද කියලා කවුරුවත් දන්නේ නැහැ. ඉඩම් සංගණනයක් තිබුණේ නැහැ, ඉඩම් බැංකුවක් තිබුණේ නැහැ, ඉඩම් පිළිබඳ වාර්තා නැහැ, තොරතුරු නැහැ. අපි එකතු කළා කඩිනම් ඉඩම් සංවර්ධන මෙහෙම එකත හදලා ලංකාවේ නිවාස අධිකාරියේ සතු තමුන්නාසගේ තාත්තා පවර ගත්තු පීට කේනමන් මැතිතුමාලා පවර ගත්තු ඉඩම් ටික ඔක්කොම එක තැනකට එකතු කළා. ඉඩම් බැංකුවක් හැදුවා ඉතිහාසයේ පළවෙනි වතාවට. කළුතර දිස්ත්‍රික්කයේ නිවාස අධිකාරියේ සතු ඉඩම් කොච්චර තියෙනවද? කොළඹ දිස්ත්‍රික්කයේ කොච්චර තියෙනවද? යාපනයේ කොච්චර තියෙනවද? මඩකලපුවේ කොච්චර තියෙනවද කියලා තමුන්නාසලේ වතාවේ ප්‍රොජෙන්ට් ගන්න තියෙනවා. මේ විදිහට නිවාස අධිකාරිය ප්‍රබෝධමත් කරලා ගත්ත අවුරුදු 10ක් තිස්සේ උසස් වීමක් නැතුව එකදෙන ලතවි තැවි සේවා අතෘප්තියෙන් හිටපු වෘත්තිමය අතෘප්තියෙන් හිටපු සියලු සේවකයන්ට අපි බැලුවේ නැහැ. අපි බැලුවේ නැහැ පාට, අපි බැලුවේ නැහැ පක්ෂ, අපි බැලුවේ නැහැ උසද මිටිද කියලා අපි බැලුවේ නැහැ. අපි හැම සේවකයෙකුටම අවුරුදු 10ක් උසස් වීමක් නොමැතිව හිටපු හැම සේවකයෙකුටම උසස් වීමක් දීලා සේවකයන්ගේ උසස් වීම ප්‍රශ්නය විසඳලා තෘප්තිකර වටපිටාවක් ඇතුලේ වැඩ කිරීමට අවස්ථාව අපි හැදුවා ගරු නියෝජ්‍ය මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ගරු ඇමතිතුමනි. එහෙම හදලා තමුන්නාසල තිබුණ මැෂින් එක හදලා තිබුණේ තමුන්නාසල තිබුණේ දැන් මේකෙන් ගෙවල් නිෂ්පාදනය කිරීම මැෂින් එක පණ ගන්නවලා තිබුණේ. තමුන්නාසල තිබුණේ මේක කරගෙන යන්න. ඒ හින්දා තමයි අපි විශ්වාස කළේ 2016 තමුන්නාසල කිව්වා සේම නිවාසකරණේ ස්වර්ණමය යුගයේ බවට පත් වෙයි කියලා. හැබැයි එහෙම වුණේ නැහැ. තමුන්නාසල කිව්වා හදනවා කියලා, කිව්වා මැදි ආදායම් ලක්ෂ 5ක් ගෙවල් හදනවා කියලා කිව්වා. අපි අහනවා තමුන්නාසල ඒක හැදුවද? තමුන්නාස කිව්වා මැතිවරණ කොට්ටාශයකට ගෙවල් 1,60,000ක් ගෙවල් හදනවා කිව්වා. තමුන්නාස ඒක හැදුවත් අපි අහනවා තමුන්නාංශකෙන් තමුන්නාංශිකව රාජ්‍ය රාජ්‍ය අරමුදල් වලින් ඒ කියන්නේ නිවාස අධිකාරියට එන භණ්ඩාගාර අරමුදල් වලින් ගම්මාන 200ක් හදනවා කිව්වා තමුන්නාංශකේ වාර්තා අනුව නිවාස සංවර්ධන කොට්ටාෂයේ වාර්තා අනුව ගම්මාන 149ක් හදලා තිනවා ඒකෙන් නම් තමුන්නාංශියට 75ක් සම්පූර්ණ කරලා තියෙනවා තමුන්නාංශි කිව්වා පෞද්ගලික අරමුදල් වලින් ගම්මාන 200ක් හදනවා කියලා තමුන්නාංශ ඒක හැදුවත් තමුන්නාංශි කිව්වා කාන්තා මූල නිවාස හදනවා කියලා කිව්වා තමුන්නාංශයෙන් කීයක් හැදුවද කියලා අපි අහනවා තමුන්නාංශ කිව්වා මාධ්‍ය වේදින් වෙනුවෙන් වෙනම නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා කිව්වා ඒක තමුන්නාංශ හැදුවත් තමුන්නාංශ කෝ දේශීය වෛද්‍යවරුන් වෙනුවෙන් නිවාස හදනවා කියලා කියාවේ කතාවෙදි කිව්වා තමුන්නාංශයෙන් කීයක් හැදුවත් තමුන්නාංශ කිව්වා දීවර නිවාස හදනවා කියලා කිව්වා අපි අහනවා තමුන්නාංශයෙන් කීයක් හැදුවත් තමුන්නාංශ කිව්වා රාජ්‍ය සේවකය වෙනුවෙන් නිවාස හදනවා කියලා කිව්වා ඒකෙන් කීයක් හැදුවද තමුන්නාංශ ඒ විතරක් නෙවෙයි නෑ ඔබතුමාගේ වෙලාව තව වෙලාවක් තියෙනවා ඒකෙදි උත්තර දෙන්න ඊළඟට තමුන්නාංශ කිව්වා තමුන්නාංශ මේ නිවාස කරන විනිවිද භාවයෙන් යුක්තව පාරදෘශ්‍ය භාවයෙන් යුක්තව කරනවා ඒකට දිස්ත්‍රික් නිවාස කමිටුව හදනවා ප්‍රාදේශීය කමිටුව හදනවා ග්‍රාමීය කමිටුව හදනවා හදලා පාඩ බලන්නේ නෑ පක්ෂ බලන්නේ නෑ උසමිතිපත් කම් බලන්නේ නෑ වෙන වෙනත් කිසිම සීමාවක් බලන්නේ නැතුව හැමෝටම එකට සලකනවා කිව්වා සෑමට සෙවණ කිව්වා දැන් කතාන ගරු මුලාසනාරුවේ මන්ත්‍රීතුමනි සජිත් ප්‍රේමදාස මැතිතුමාට තරම් නොයි මොකද ඔබතුමා සිහින දක්නවා මේ රටේ නායකයා වෙන්න එහෙම වෙන කෙනෙකුට තරම් නොවන දේ තමයි වෙන්නේ අපි කියනවා වගකීමෙන් අද ගමේ සිමෙන්ති කොටයක් දෙන්නේ නැහැ වෙනත් පාක්ෂිකයෙකුට ස්වාධීන මිනිහෙකුට සිමෙන්ති කොටයක් දෙන්නේ නැහැ ඒක දෙන්නේ එක්සත් ජාතික පක්ෂ මිනිසුන්ට විතරයි ගරු නියෝජ්‍ය සභාපති මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි කිසි කෙනෙකුට දෙන්නේ නැහැ පක්ෂෙන් තොරව දෙනව නම් ටීඕව හැම ගහනවල්ලා එහෙම දුන්නොත් නිවාස අධිකාරිය හැම ගහනවා හැම ගාන තත්ත්වයටපත් කරනවා ඒක තමයි තමුන්නාස්ලගේ ඇත්ත ඒක තමයි ඇත්ත නිවාස කමිටු නැ ගමේ නිවාස කමිටු නැ තිත්ත උනත් අහන්නකෝ අහන් ඉන්නකෝ අපේ කතාව අහන් ඉන්නකෝ නිවාස කමිටුව ගමේ කමිටුව නැ නිවාස ප්‍රාදේශීය කමිටුව නැ දිස්ත්‍රික් කමිටුව නිවාස කමිටුව නැ ඒ විතරක් නෙමෙයි ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඒ විතරක් නෙමෙයි තමුන්නාස ගියවුරුද්ද තමුන්නාස තොරතුරු වැරදි කිව්වා කියලා මං හිතනවා තමුන්නාසගේ සංවර්ධන කොට්ටාෂයෙන් නිවාස සංවර්ධන අධිකාරියේ නිවාස සංවර්ධන කොට්ටාෂයෙන් නොවැම්බර් මාසේ 22 වෙනිදා නිකුත් කරපු වාර්තාව තියෙනවා මාස සතුව තියෙනවා කරු නියෝජ්‍ය මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඒකට අනුව ගත්තොත් තමුන්නාස විසිරි නිවාස හදලා තියෙන නොවැම්බර් 22 වෙනිදා වෙනකොට 34216යි විසිරි නිවාස හදලා තියෙන 34216යි තමුන්නාසේ අවසන් කළා තියෙන්නේ 11551යි ඒ 34216න් ඒ 34216න් හම්බන්තොට දිස්ත්‍රික්කේ නිවාස 10212ක් හදලා තියෙනවා තමුන්නාසේ හම්බන්තොට දිස්ත්‍රික්කේ දීලා තියෙන්නේ ඔක්කොම අලුත් වැඩියා ණය රුපියල් නිවාස 34යි නම ණය මම මේ කියන්නේ විසිරි වැඩසටහනේ ගම්මාන වැඩසටහන නෙමෙයි විසිරි වැඩසටහනේ තමුන්නාසේ එක වැඩසටහනක් ප්‍රධාන වැඩසටහන ලොකුම වැඩසටහන 34යි නම ණය දීලා තියෙන ඉතුරු ඔක්කොම දීලා තියෙන රුපියල් 50000 ණය රුපියල් 50000යි පාරිභෝගික ණය කනකර බේර ගන්න දීපු ණය මේව දුන්නේ ගෙවල් හදන්න පුළුවන් ද 50000කින් අනේ ඔබතුමාගේ වෙලාව තියෙන හින්දා කරුණාකරලා ඒක දිගන්න 50000කින් හදන්න බෑ ඒ නිසා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි එහෙම ගත්තොත් ගෙවල් එතුම හදන්න ඕනේ ගෙවල් හදනවයි කියලා අපිට පොරොන්දු නාර මම පෙර කීපු මැදි ආදායම් නිවාස මැතිවරණ කොට්ටාස වලට නිවාස් මේ ඔක්කොම එකතු කළාට පස්සේ 670000 2016 අවුරුද්දේ හදන්න ඕනේ කියලා කිව්වා. නමුත් එතුම හැදුවේ 39842යි ගම්මාන ටිකත් එක්ක. ගම්මානත් එක්ක එතුම හැදුවේ 39842යි. ඒ කියන්නේ ප්‍රතිශතයේ 6%යි. ප්‍රතිශතයේ 6%යි. ගම්මාන එක්ක ගම්මාන වල නිවාස 4449 එක්ක එතුම හැදුවේ 39442යි ඒ කියන්නේ මුළු ඉලක්කගත නිවාස සංඛ්‍යාවෙන් එතුම හැදුවේ 6%යි ඒකිනුත් වැඩ ඉවර කළේ 1.7%යි 11511යි ඒ කියන්නේ 1.7%යි 1.7%ක් ගෙවල් හදලා වැඩ ඉවර කරන්න ඇමතිතුමා ඔබතුමා ඕනේ නිවාස අධිකාරී බොහොම දක්ෂ කාර්යසූර නිලධාරි මණ්ඩලයක් ඉන්නවා පක්ෂ බාහිර බේද නැතුව මොන පක්ෂද කියලා බලන්න නැතුව නිවාස අධිකාරිය හිටු උදක්ෂ නිලධාරින් අපි උඩට ගත්තා. එහෙම නිලධාරියෙක් තමයි නිවාස සංවර්ධන කොට්ටාෂයේ ඉන්න ඉංජිනේරු ජානක නියෝජ්‍ය සම්මන අධිකාරතුමා අපි ඉස්සරහට අරගෙන තමුන්නාසෙන් දුන්න උන වැඩ ගන්න කියලා. එහෙම කොට්ටා කෙනෙක් තමයි තමුන්නාසගේ නියෝජ්‍ය අද තමුන්නාසගේ නිවාස අධිකාරියේ සාමාන්‍ය අධිකාරිය හැටියට වැඩ කරන්නේ ඉංජිනේරු ශ්‍රීමති මෙනවිය මහත්මිය එතුමිය දක්ෂ කෙනෙක් රැයට දරුවෝ බලන්න නැතුව, ගෙවල් දරවල් බලන්න නැතුව, තමන් ගැන හිතන්න නැතුව මුළු මහත් පැය 24 වුණත් වැඩ කරන්න පුළුවන් කෙනෙක්. එහෙම දක්ෂ කාර්යශූර නිලධාරි මණ්ඩලයක් හිටිය අපි හිතුවේ නෑ. අපි බැලුවේ නෑ ඒගොල්ලගේ පක්ෂ මොකද්ද කියලා. අපි බැලුවේ නෑ අම්පාර දිස්ත්‍රික්කයේ ඉන්න අම්පාර දිස්ත්‍රික් කළමනාකරු කලන්සූරිය මහත්තයා මොන පක්ෂද කියලා කිව්වේ නෑ. මම එතුමාව ගත්ත වෙලාවේ දිස්ත්‍රික් කළමනාකරු කරලා අම්පාර දිස්ත්‍රික්කෙට දාපු වෙලාවේ අපිට කිව්වා සිරිකොතෙන් පරිගන්නේ කෙනෙක් කියලා.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු දෙකක් කාලයක් තියෙනවා.
ඒ නිසා තමුන්නාසේ ඒ අද ඒ දක්ෂ නිලධාරිත් එක්ක හදලා තියෙන ගෙවල් 100 ගෙවල් තමුන්නාසේ හදලා තින්නේ 1.7% වැඩ අවසන් කරලා තින්නේ. ඒ වගේම මට අවස්ථාව දෙන්න ගරු මුලාසනාරුවට මන්ත්‍රීතුමනි තව විනාඩියක් දෙයක් දෙන්න. තමුන්නාසේ ගෙවල් හැදුවේ නැතුණාට ගෙවල් හැදුවේ නැතුණාට ගම්මාන විවෘත කරන මේක උත්සව අධිකාරිය බවට පත් කරලා තියෙනවා. සුගලාදේවි ගම්මානේ විවෘත කළා. සුගලාදේවි ගම්මානේ පොළොන්නරුව දිස්ත්‍රික්කේ නුවරගල සුගලාදේවි ගම්මානේට වියදම් කළේ මිලියන 7.5 ලක්ෂ 75යි ගෙවල් 25 ලක්ෂ 3.75යි. විවෘත කිරීමේ උත්සවයට කියද? මිලියන 11.3 ලක්ෂ 113යි. මිලියන 11.3 ලක්ෂ 113යි. ගෙවල් 75යි ගෙවල් 25යි හැදුවේ ලක්ෂ 75යි. විවෘත කිරීමේ උත්සවයට මිලියන 11.13යි. කොහොම මේ වැඩේ? යහපාලනේ හොඳයිද? ආන් යහපාලනේ. ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකාරගම පොළොන්නරුවේ තමුන්නාසේ ගෙවල් 75යි මිලියන 70. තමුන්නාසේ දන්නේ නැද්ද? දන්නේ නැහැ. වියදම් කළ තමුන්නාසේලගේ තමුන්නාසේගේ ලොක්කෝ ඕකේ ඉන්නවා. අරක්ගත්තු භූතෝ ටිකක්, කඳපණුව ටිකක් ඉන්නවා. තමුන්නාසේගේ නම් විකුණන කන ටිකක් ඉන්නවා. ගෙවල් 75, ගෙවල් 25යි මිලියන 7.5 ලක්ෂ 75යි. ශ්‍රී ලානන්ද නාහිමි ගම තමුන්නාසේ උත්සව වියදම් මිලියන 80,85යි මිලියන 8.5යි. ඒ විතරක් නෙමෙයි තමුන්නාසේ කිව්වා ඒ විතරක් නෙමෙයි තමුන්නාසේ කිව්වා
මන්තුම අවසන් කරන්න.
තමුන්නාසේ කිව්වා තමුන්නාසේ වාද්‍ය හදනවා කියලා ගෙවල්. තමුන්නාසේ ඕමගම මවුන්ටිපට් ගෙවල් හදනවා කිව්වා. තමුන්නාසේ දබෝවත්තේ රාගම ගෙවල් හදනවා කිව්වා. තමුන්නාසේ වැරළවත්තේ ගෙවල් හදනවා කිව්වා. කොහොම මේ හදන්නේ? මේ ඉඩම් තමුන්නාසේ කළ තින් සහගාන අපරාධයක්. තමුන්නාසේට FCID එකට යන්න වෙනවා. මේක තිබ්බ
ගරු මන්ත්‍රීතුමා අවසන් කරනවා.
තමුන්නාසේ කියන්නේ යන්න වෙනවා. ඒ නිසා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මට විනාඩියක් දෙන්න අවසන් කරනවා. මේ ඉඩම් කියන්නේ මහ වටින ඉඩම්. වාද්ද්වේ ඉඩම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි වාද්ද්වේ ඉඩම තමුන්නාසේ නොමිල දෙනවා. CML සමාගමට තමුන්නාසේගේ හම්බන්තොට දිස්ත්‍රික්ක සංවර්ධන කටයුතු මැදිහත් වෙච්ච CML සමාගමට නොමිල දෙනවා. ඉඩම නොමිල දෙනවා ගෙවල් හදන්න කියලා. කොහොමද එහෙම නොමිල දෙන්නේ? තමුන්නාසේ මවුන්ටිපඩ් ඉඩම කෝටි ගාණක් වටින හෝමගම මවුන්ටිපඩ් ඉඩම බෝඩ් එකට නොකිය, අධ්‍යක්ෂක මණ්ඩලයට නොකිය තමුන්නාසේගේ පරවෙනිගත බූදලයක් වගේ නොමිල දෙනවා. කොහොමද එහෙම දෙන්නේ? කොහොමද එහෙම නොමිල දෙන්නේ? තමුන්නාසේ නුවර ඉස්කා කරවත්ත ඉඩම නොමිල දෙනවා. මේ රටේ මේ ව්‍යාපාරිකයන්ට නොමිල ඉඩම් දෙන්න නෙවෙයි, නිවාස අධිකාරිය ඉඩම් නොමිල දෙන්න බෑ. ඒක වැරදි. තමුන්නාසේ ඉඩම් නොමිල දුන්නාට පස්සේ ඒ ඉඩමේ ලාභය කාටද යන්නේ? තමුන්නාසේගේ
සභාපතිට.
තමුන්නාසේ කාටද යන්නේ? ඒ නිසා තමුන්නාසේ අද නිවාස අධිකාරියේ සම්පත්, ජාතිය සතු සම්පත්,
රට
සතු සම්පත් ඒක එක කොම්පැනි කාරයන්ට හිතවතුන්ට නොමිල ලබා දෙමින් තිබෙනවා.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසන්යි.
කෝප් එකේ මන්ත්‍රීවරුතුමාලට අපි කියනවා වාම නිවාස
අධිකාරියට අවසන් කරන්න.
ගෙන්නන්න මේ නිවාස අධිකාරියේ ඉඩම්
අවසන් කරන්න. ගරු
මන්ත්‍රීතුමා පිළිබඳ වාම හොයලා බලලා මේ රාජ්‍ය දේපල කුණු කොල්ලෙට විකුණන එක වාම නවත්තන්න කියලා තමුන්නාසර කියමින් තමුන්නාසගේ
අවසන් කරන්න. ගරු මන්ත්‍රීතුමා අවසන් කරන්න. භවිෂ්‍යතේ මීළඟට ගරු විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීතුමා.
උලාසනේ ගරු මන්ත්‍රීතුමනි, මා නැවත වරක් මේ අයවැය කාරක සභා අවස්ථාවේදී නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ වැසීස යටතේ කතා කරන්න ලැබීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා. මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාට. එදා මීට කලින් කතා කරපු ජයන්ත සිංහ මැතිතුමා ප්‍රකාශ කරා මේ රටේ නිවාස වැඩපිළිවෙල මා හිතනවා එදා ඔළුවෙන් මේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ දෙපයින් හිටවපු දේ ඔළුවෙන් හිටවන තත්ත්වයටපත් කරයි කියලා. මම කියන්නට ඕන මේ රටේ ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා විසින් මේ රටේ දෙපයින් හිටවපු නිවාස වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම කාබාසිනියා කළා. දැන් මේ විමල් වීරවංශ අමාත්‍යවරයා යටතේ තමුන්නාංශේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හිටපු සභාපතිවරයා හැටියට බාධා කරන්න එපා. අපි බොහොම සාවධානව අසන් හිටියා. එතුමා කතා කරන ලැජ්ජ නැතුව එතුමාට විරුද්ධව අපි දන්නවා. විශේෂයෙන්ම තිබිච්ච චෝදනා සම්බන්ධයෙන් මේ පුවත්පත් දිහා බැලුවම කියන්න පුළුවන් මට, "ඊ අයියෙන් නෙමෙයි මං සභාගත කරලා තියෙන්නේ. මේවට උත්තර දීලා තින්නේ සභාපති හැටියට ජානීපේ බයම් පළාත් සභා මන්ත්‍රී ඇතුළු දෙදෙනෙක් රිමාන්ඩ් 2016 නොවැම්බර් මාස 2 වෙනිදා බදාදා ඒකේ තිබෙනවා වාහන අවභාවිතය සම්බන්ධයෙන් කතා කරන හැම කිල්ලෝටම හුණු තියෙයි කියන එක හිතා ගන්න ඕන තමුන්නාන්සෙලා තමුන්නාන්සෙලා අද වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන තත්ත්වයට පත් වෙලා තිනවා හැබැයි ඉන්නේ වීදුරු ගෙවල් වල කියලා කවුරුවත් මේ ඉතින් බාධා කරන්න එපා තමුන්නාන්සෙ ඉන්නක පාඩුවේ අනුරුද්ධ ගෙවල් හදපු ඒවා ගැන කියනවා දීවර නිවාස අද පැහැදිලිව කිව්වා තමුන්නාන්සෙ බාධා කරන්න එපා කල්ලැජ්ජ නැතුව සදාචාරාත්මකව වාඩි වෙන්න
ඕඩර් ප්ලීස්
මට වාඩි කරන්න ඉන්න දැන් නලියනවා ගැරන්ඩි වගේ නලියනවා භූමිතල් ගෑවිච්ච ගැරන්ඩි වගේ නලියනවා වැරදි වැඩ වහගන්න හොරකම් තක්කඩිකම් වහගන්න අද ලැජ්ජ නැතුව ඇවිල්ලා මෙතන කයිවාරු ගානවා අපි පැහැදිලි
ඕඩර් ප්ලීස් බාධා කරන්න එපා කරු මන්තුමාලා
ගෙවල් ගැන කියනවා ගෙවල් 40000ක් හැදුවලු මගේ ආසනේ කෙසල් ගස් හේනේ රමේෂ් පතිරණ මන්ත්‍රීතුමා හිටියනම් මෙතන සාක්ෂි මොනවාද එක් බිත් රුපියල් ලක්ෂ 2 3 දීලා බිත්තියක් හදලා ගෙවල් වලට එකතු කරලා තින්න එතුමා ගෙවල් වලට එකතු කරලා තින්නේ මෙතුමලා ගෙවල් කියලා ඒ නිසා කියන්න ඕන මම පැහැදිලිව කියන මගේ ආසනය තුල මම 2015 මේ ජනවාරි 8 වෙනිදා යහපාලන ආණ්ඩු යටතේ මම විශේෂයෙන්ම කියන ඕන කෙනෙකුට මම අභියෝග කරනවා ඕනනම් ජයන්ත මන්ත්‍රීතුමා එන්න මම එක්කගෙන යන්නම්
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 2ක කාලයයි තියෙන්නේ
මම ඉතාමත් පැහැදිලිව කියනවා පැහැදිලිව කියනවා ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි තමුන්නාංශ ගැන මට කරුණාකර ආරියට වෙලාව තියෙන්න ඕනේ මට විනාඩි 5ක් පන්දන්න.
ඔබතුමාට ඒ සම්බන්ධයෙන් මෙතන පරීක්ෂා කරන්න පුළුවන් කිසි ගැටලුවක්
නැහැ.
ඔබතුමා මූලාශ්‍රයට චෝදනා කරන්න සූදානම් වෙන්න එපා.
ගෙවල් 100කට අද හිමෙන්ති කොට්ට පමණක් 600ක් දීලා තිබෙනවා. කෝටි 3 මාර්ග ණය මම අරගෙන තිබෙනවා. මම රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් විශාල වශයෙන් නිවාස ව්‍යාපෘති හදන්න ඉඩම් වෙන් කරගෙන කටයුතු කරමින් යනවා. මේවා හදන කොට අද ඉන්න බෑ. මම කියනවා ලබන අවුරුද්ද ඊළඟ අවුරුද්ද වෙනකොට ඊළඟ ආයවැයලේකදී වෙනකොට ජයන්ත මන්ත්‍රීතුමලට පෑල දොරින් යන්න වෙන්නේ පස්සේ දොරින් යන්න වෙන්නේ මේ වහගෙන ඉන්නේ නැහැ කොහොමද විමල් වීරවංශ ඇමතිවරයා හිටපු ඇමතිවරයාද කො මේවට උත්තර දෙන්න එතුමට අද උත්තර දෙන්න පුළුවන් කමක් නැහැ එතුමා කරපු දේවල් අද පාරවලල්ලක් වගේ අද මේ ඇයිට ඉන්නවා ගෝලේ බාලේ ටික ගැන අද කතා කරන නිවාස අධිකාරිය ශක්තිමත් කළලු මොනවාද නිවාස අධිකාරිය ගාල්ලේ බලන්න මේ තරම් හිටපු ආරියට කාර්යාලයක් හදන්න බැරි වුණා. කැකිරි බොක්ක ඉදම් සංකීර්ණ මොනවද අවුරුදු 20ක් තුල කරේ. අර සුනාමියට යට වෙච්ච ගෙවල් ටිකක් යන්තම් අටවල තිනවා. ඒවා නිවාස අධිකාරිය සභාපති හැටියට තමුන්නාංශයේ ඉඩමවත් දැකලා නැහැ. කයිවාරු ගහනවා. නිවාස අධිකාරිය ශක්තිමත් කරාලු. අද මේ මිනිසුන්ට චෝදනා කරනවා මෙතන ඉඳ. වහගෙන ඉන්න නොඑක් අයත් ඉන්නවා කියලා. මම කියනවා තමුන්නාංශලා හරියට වැඩ කරා නම් හරියට වැඩ කරා නම් අද නිවාස ප්‍රශ්න විසඳන්න සජිත් ප්‍රේමදාස මහත්තුමාට අපිට අවශ්‍ය නැහැ. මේ අය බොරු කරපු, තක්කඩි කම් කරපු නිසා, හොර කරපු නිසා, රජයේ වාහන අවභාවිතය කරපු නිසා තමන්ගේ ගෙවල් වලට ගෙවල් දීපු හැටි මම කියන්නේ නැහැ. විමල් වීරවංශ මහත්තුමා තමන්ගේ අයට ගෙවල් දීපු හැටි මෙතන තියෙනවා. නිවාස අධිකරණ ඇමතිවරයා යටතේ ඇති සියලු ආයතනවල
ගරු මන්ත්‍රීතුමා කතාව අවසන් කරන්න ඔබතුමාගේ කාලය අවසන්යි.
එතකොට නිවාස ව්‍යාපෘති ඉදිකර ඇති
නව ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසන්යි.
ඉතපු විමල් වීරවංශ මහත්තයාගේ ගමගේ ආනන්ද ප්‍රියදර්ශෙන්ට දුන්නා. මම අහනවා
ගරු මන්ත්‍රීතුමා කතාව අවසන් කරන්න ඔබතුමාගේ කාලය අවසන්යි.
මම මූලාසනයේට මම මූලාසනයේට මගේ
අවසන් කරන්න ඔබතුමාගේ කාලය අවසන්යි ගරු
මන්ත්‍රීතුමා. විනාඩියක් දෙන්න මෙයාට උත්තර දෙන්න. මුලාසනේ මන්ත්‍රීතුමනි මේ ජයන්ත සමරසිංහලට ඉන්දික අනුරුද්ධට තමුන්නාංශයට ඉස්සෙල්ලා ශ්‍රී ලංකා අධිදාස් පක්ෂයේ හිටපු මිනිහෙක් මම මන්ත්‍රීකම ගෙදර තියලා ආපු කෙනෙක් මතක තියාගන්න
හොඳයි අවසාන කරන්න මන්තුමා
මේ වැඩ කරපු කෙනෙක් නෙමෙයි මම කියනවා සජිත් ප්‍රේමදාස මහත්තුමා අද තුන් ගුණයකින් මුදල් වැඩි කරලා
අවසාන කරන්න කරු මන්තුමා
කියනකොට මා විශ්වාස කරනවා
කරු මන්තුමා කතාව අවසාන කරන්න
සෞභාග්‍යමත් නිවාස වැඩ පිළිලක් එක්ක මේ රටේ මිනිස්සුන්ට දෙපෙයින් නැගී සිටින්න පුළුවන් වැඩ පිළිලක් අපි ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා කියන එක මතක් කරමින් මට ලබා දීපු විනාඩිය ස්තුතිවන්ත වෙමි නාමල් රාජපක්ෂ මහත්තුමා
අවසාන කරන්න
මට කියන්න
අවසාන කරන්න කරු මන්තුමා
ඕම ස්තුති